හොඳයි පින්වත්නි, මේ පින්වත්නි අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ බණ භාවනාදිය සම්බන්ධයෙන් හෝ යම්කිසි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න පුළුවන්. ඒ සඳහා මම දැන් අවස්ථාව සලසා දෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට රික්වෙස්ට් එකක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
ඔව් කියන්න බලන්න.
මටයි මගේ අක්කා කෙනෙක්ටයි ඕනේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨානක් කළා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අගත ඒ නිසා පටිච්ච සමුප්පාදයක් කරන්න පුළුවන් කියලා අහන්න. කරද්දකොට අංග සම්පූර්ණ වෙනවා.
බලමු අපේ වෙලාවක් හම්බුනොත් බලමු. එහෙමනම් ඉස්සරහට පරිසම්පාදයේ ගැන දේශනා කරන්න. ඇත්තටම පරිසම්පාදයේ ගැන කරපු බොහොම ගම්භීර දේශනා 20ක් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. ඉතින් මේ පිටුන්ට ඒ ගැනත් ඉතින් අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් අපිත් බලමු ඉස්සරහට අපේ ශක්තිපමණින් එබඳු දේශනා මාලාවක් ඉදිරිපත් කරන්න. හොඳයි. ඔව්
ස්තුති.
තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව ආත්‍ය ලැබෙන ඔබගේ ධර්ම කරුණු ඉදිරිපත් කරන්න.
අවසර සම්මාන්ත.
ඔකේ
දේශනා පිටමත ප්‍රශ්න සම්මාන්ත වහන්සේ සඳහන් කළා. සම්මත් ප්‍රධාන වීර්යයෙන් සාම එක සම්මාන්ත වැඩිම කුසලයේ තවදුරටත් දිනු කර ගැනීම උපන් කුසල කුසලයේ තවදුරටත් වර්ධනය කර ගැනීම සම්මාන්ත අපි කන්ටර්මාවුද්යක් කියලා එක සම්මාන්ත ඒ කියන්නේ අපි නාදී කුසලයක පිටන්න ඕන සම්මාන්ත. ඒ වගේම එතන විදර්ශනා වගේ දෙයක් දෙනවාද? ඒ වගේම ඒ වීර්ය ඉවදම ගන්නත් පොජ්ජංග වෙනකොට සම්මාන්තයට පුළුවන් කේ වෙන ජාන්තියට සිවල් වෙන සම්මාන්ත ඒක පොඩ පැහැදිලි කරලා දෙන්න දෙවන් සර්ම.
ඔව් ඉතින් ඔය කියපු ඔක්කොම එතන තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් ටික ටික දියුණු කරගෙන එනකොට දැන් අපේ බෝධිපාක්ෂික ධර්ම ගැන මේ පැත්තෙන් කතා කරනවා නම් මුලින් සතර සතිපට්ඨාන ධර්මයන් ගැන විස්තර කරනවා. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන, ඊට සතර ඉද්ධීපාද ධර්මයන් ගැන, පංච ඉන්ද්‍රිය ධර්මයන් ගැන, පංච බල ධර්මයන් ගැන, සප්ත බොජ්ජංග ධර්මයන් ගැන, මාර්ග අෂ්ටාංග මාර්ගය ගැන. ඉතින් මේ විදිහට එකාතකින් අර බොහොම හොඳ ක්‍රමානුකූලත්වයක් මේ ධර්ම මාර්ගයේ බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒකකට අපි කෙනෙක් ටික ටික වර්ධනය වෙමින් එනකොට එයාගේ සීල ශික්ෂාව හොඳට දියුණු වෙනවා. ඒ තවදුරටත් සමාධි ශික්ෂාවට උදව් කරනවා. සමාධි ශික්ෂාව දියුණු වෙන්න ඒක ප්‍රඥා ශික්ෂාවට උදව් කරනවා. ප්‍රඥා ශික්ෂාව දියුණු වෙන්න ආයි හොඳට තව සීලය දියුණු කරලා ගන්නවා, පිරිසුදු කරලා ගන්නවා. ඒතර මේ මාර්ගාංග සියල්ලම බොහොම සුසංයෝගී බවකින් නැත්තම් ඒ අතර බොහොම හොඳ සහයෝගීත්වයකින් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. බොජ්ජංග ධර්මයන් බොහොම හොඳ සහයෝගීත්වයකින් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. හොඳ සමබරතාවයකින් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. අපි අර බොජ්ජංග ධර්මයන් ගැන කතා කරද්දී මෙයා මාත්‍යාට මතක ඇති අර දැන් සතියෙන් තමයි මේ බොජ්ජංග ධර්මවල සමබරතාවය පවත්වන්නේ. දැන් ඒකේ පැති දෙකක් පෙන්නනවා. ධම්ම විචේ විරිය පීති කියන පැත්ත ඒ බොජ්ජංග ධර්මයන් හිතේ ඒ හොඳ සක්‍රීය කිරීම නැත්නම් ක්‍රියාශීලීත්වය වර්ධනය කරනවා. දෙයක් දිහා හොඳට විචක්ෂණව බලන ගතිය, හිත ක්‍රියාශීලී කරන ගතිය තමයි මේ පැත්තෙන් වර්ධනය කරන්නේ. අනිත් පැත්තේ ඉන්නවා පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. ඒ කට්ටිය තමයි හිත බොහොම හොඳට තැම්පත් කළා, සමනය කළා, සහනශීලී කළා, ඒකාග්‍ර කළා, සාමකාමී කළා පවත්න්නේ මේ පැත්ත. ඒතර මෙන්න මේ කණ්ඩායම් දෙක සමබර කිරීම සතියෙන් තමයි කරන්නේ. සතියෙන් තමයි පෙන්නලා දෙන්නේ මේ කොයි පැත්තද දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, එහෙම නැත්නම් කොයි පැත්තද මග හැරිලා තියෙන්නේ, දුර්වලලා තියෙන්නේ, නැත්නම් මේ පැති දෙකම දැන් සමබරව තියෙනවද කියන එක කියලා දෙන්නේ සතියෙන්. එතකොට මේ ඔක්කොමලා හරිම ක්‍රියාශීලීව ක්‍රියාවත්ව සිද්ධ වෙන වැඩක් තමයි. ඉතින් එහෙමනම් හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක දීර්ඝකාලීන වැඩක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකයි අර බොජ්ජංග ධර්මයන් දියුණු කරන දෙවන ආකාරයක් වශයෙන් ධර්මයේ පෙන්වන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමය. දැන් යා ඒ හිතේ දැනටමත් යෝගාවචරයේ හඳුනගෙන තියෙන විවේකී ස්වභාවය. ඉස්සෙල්ලා නම් එක බිඳුවක් හිත නිකන් ඉන්නේ නැහැ. හැමතිස්සම එහි මෙහි දුවනවා. වඳුරු මනසක් අතීතයට පයින්නවා, අනාගතයට පයින්නවා, අර අරමුණට යනවා, මේ අරමුණට පයින්නවා. කිසිම වග විභාගයක් නැහැ. කිසිම සංවර වීමක් නැහැ. නමුත් විපස්සනාවක් වඩන්න වඩන්න අන්නේ සංවර වීම දැන් කෙනෙක් අත්දකිනවා. හිතේ යම්කිසි සාමකාමී ගතියක් කෙනෙක් අත්දකිනවා. එහෙම නැත්නම් හිතේ සංසුන් වීමක්, tempat වීමක්, රූප සමයක් දැන් කෙනෙක් අත්දකිනවා. ඒක මූලික කරගෙන තමයි දැන් ඉස්සරහට යන්න ඕනේ. ඒ தත්ත්වය දැන් ආරක්ෂා කරගන්න ඕනේ. ආයෙත් ඉතින් හිතට යන්න දුන්නොත් කෙලස් වලට ඉතින් ආයෙත් ගිහිල්ලා අර මඩවලට තමයි පයින්නේ. ඒ නිසා ඒ හිත ආරක්ෂා කරගනිමින් තමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ. දිනු කරගත්තට මදි. ඒ දිනු කරගත්ත තැන තවදුරටත් පවත්වන්න, ඒ தත්ත්වය තව බහුලීකృత කරන්න අන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා. භාවනා කරද්දී අපි හිතමු හිතේ විවේකයක් හටගත්තා විනාඩි 5කට. හිත මොකක්වත් උපාදාන නොකර ඉන්නවා දැන් විනාඩි 5කට. ඉතින් මදි. දැන් ඒක තව වර්ධනය කරන්න ඕනේ. දැන් ඔක විනාඩි 10ක් කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්න ඔක විනාඩි 15ක් කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්න ඔක විනාඩි 20ක් කරන්න උත්සාහන්ත වෙනවා. මේ විදිහට අර අපේ හිතේ දියුණු කරගන්න ඒ කුසලතාවයන් එහෙමනම් තව තව වර්ධනය කරන්න, ඒවා ප්‍රගුණ කරන්න ඕන තැනකදී ගන්න පුළුවන් තත්වයකට පත් කරගන්න ඉතින් සෑහෙන වෑයමක් දරන්න ඕනේ. පොඩි වැඩක් නෙමෙයි ඉතින්. ඒක ඒ නිසා ඉතින් අපිට මේ තරම් මේ ධර්ම මාර්ගයකට යොමු වෙලා සෑහෙන සීලයක් ආරක්ෂා කරගෙන මේ වෙලා මේ බඳු කටයුත්තක් කරන්න සිද්ධ වෙන්නේ. මොකද අපේ හිත අතහැරපු ගමන් සාමාන්‍යයෙන් යන්නේ එක්කෝ කාමච්ඡන්දයකට, එක්කෝ ව්‍යාපාදයකට, එක්කෝ නිදිමතකට, එක්කෝ මොකක් හරි එකක් ගැන පසුතැවෙන්න, එක්කෝ මොකක් හරි එකක් ගැන විසිරෙන්න. එහෙම නැත්නම් ඉතින් සැකයකට. මේවට තමයි යන්නේ. ඉතින් මේවට යන්න නොදී තව තව මේක ආරක්ෂා කරගෙන හිත දියුණු කරන්න ඉතින් මේ කියන වෑයම් හතර නැතුව බෑ. හොඳයි.
ඔබ පිරිසට සලකන්න.
හොඳයි හොඳයි.
ඊළඟ පණේ ප්‍රභා ගම්කේ පිටිපත් කරන ඔබගේ දායකකරණ පිටපත් කරන්න.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඕකේ අන්න.
ඔබ වහන්සේට කාරණා දෙකක් උපදේශ ගන්න වෙනවා ස්වාමීන් වහන්ස. ධර්ම ගැටලුවක් තියෙනවා මට. සිතේ ඇති වෙන මෛත්‍රී චිත්තය මේ මොහොතෙම ඇති වෙනවා කියන එක තේරෙනවා ස්වාමීන් වහන්ස. ඒ මෛත්‍රී චිත්තය නිසා මගේ සිත සුවපත් වෙනවා කියන එකත් තේරෙනවා. තව කෙනෙක්ට ඒ මෛත්‍රී චිත්තයෙන් සෙත්පැතිය හැකිද ස්වාමීන් වහන්සේ?
බැරිත් නැහැ ඉතින් නේද? දැන් අපේ හිතේ තියෙන යහපත් චේතනාවක් ඉතින් තවත් කෙනෙක් කෙරෙහි යොමු කළා. ඉතින් මේක සමත පැත්තක් ඉතින් මේ කතා කරන්නේ. අපි අපේ තුල යම්කිසි හිතේ සංසිඳීමක් තියෙනවා, කුසල චේතනාවක් තියෙනවා, මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙනවා. ඒක පාවිච්චි කළා ඉතින් තවත් කෙනෙක් සුවපත් වේවා කියලා ඉතින් අපි එක්තරාන්දමින් ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මේ හරහා වර්තමාන වශයෙන් කියනවනම් නවීන විද්‍යාපැත්තෙන් කියනවනම් යම්කිසි හොඳ ධනවත් නැත්නම් ධනපක්ෂයේ තියෙන කම්පන වේගයක් තමයි අපි දැන් නිකුත් කරන්නේ. ඒක අනිත් තැනත්තාගේ තියෙන ඒ යම්කිසි අපිටම ඍණ කම්පන වේගයකට වඩා අපේ පැත්ත ශක්තිමත් නම් ඉතින් මේ හරහා යාට යම්කිසි සුවපත් වීමක් සහනයක් ලැබෙන්න පුළුවන් ඉතින්. නැහැ මේක ඒක ඇත්තටම නවීන විද්‍යාපැත්තෙන් උනත් ඉතින් ඔප්පු කළක් තියෙනවා.
ස්වාමීන්
වහන්සේ
එහෙම කරාට කමක්
නැද්ද ස්වාමීන්
වහන්සේ? කමක් නැහැ ඉතින් මේ චිත්තයත් ඒ මෛත්‍රී චිත්තයත් ඒ මොහොතේම නැති වෙනවා කියන එකත් දකිනවා.
ඔව්.
ඒ කාට හරි සෙත්තක් වෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා කියලා හරි ප්‍රාර්ථනයක් කිරීම.
කමක් නැහැ වැරද්දක් නැහැ. ඒකත් දැන් මේකේ මෙහෙම පැති කීපයක් තියෙනවා. දැන් අපි සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියකුයි ලෝකෝත්තර සම්මාදිට්ඨියකුයි. දැන් අපි ලෞකික සම්මාදිට්ඨියේදී අපි තාම කටයුතු කරන්නේ සම්මුතියක් මත පිහිටලා. මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, තව තැනැත්තෙක් ඉන්නවා. ඉතින් මම උත්සාහවන්ත වෙනවා මගේ හිතේ වෛර චේතනා වෙනුවට මෛත්‍රී චේතනා පහළ කරගන්න. ව්‍යාපාද සංකප්ප වෙනුවට අව්‍යාපාද සංකප්ප දියුණු කරන්න මම උත්සාහවන්ත වෙනවා. ඒතර සම්මා සංකප්පේත් තියෙනවා මේ ලෞකික සම්මා සංකප්පයකුයි ලෝකෝත්තර සම්මා සංකප්පයකුයි. දැන් අපි මේ කතා කරන්නේ ලෞකික සම්මා සංකප්පය. අපේ හිතේ අපේ නිවැරදි ආකල්පයක් දිනු කරනවා. නිවැරදි ඉන්ටෙන්ෂන් එකක් දිනු කරනවා. හිතේ නිවැරදි සම්‍යක් සංකල්පයක් දිනු කරනවා. හිතේ පහළෙන වෛරී ස්වභාවය වෙනුවට අවෛරී ස්වභාවයක්, මෛත්‍රී සහගත ස්වභාවයක් දිනු කරනවා. ඒ සඳහා මම තව තැනක් එක්ක සෝපක් වීම සඳහා මම ප්‍රාර්ථනාවක් කරන එක වැරද්දක් නැහැ. ඉතින් එතකොට කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා. ඉතින් එතන එක්තරා මට්ටමක ආශ්‍රව සහිත ගතියක් තියෙනවා. හැබැයි මෙතන කුසලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක වැරද්දක් නැහැ. පස්සේ ඉතින් අපි ටික ටික විපස්සනාව පැත්තට වැඩියෙන් නැඹුරු වෙන්න අර සත්පුජ්‍යල භාවයේ වැඩෙන්නේ නැති වෙන්න අපි ටිකක් ඉතින් වග බලා ගන්න අවශ්‍යයි. එතන ඉතින් පොදුවේ සුවපත් වේවා කියන ආකල්පයක් ඉදිරිපත් කරන එක හොඳයි. අර කෙනෙක් පුජ්‍යලයක් මම පිළිහිට ආරමුණු කරනවා කියොත් පොඩ්ඩක් ඉතින් ආශ්‍රව පැත්තට බර වෙනවා.
එහෙමයි සර්. දෙවෙනි කාරණය භාවනාමය අධ්‍යක්ීම ආශ්වාසය දක්නෝ නාස්කුහරෙන් කැඩි කැඩි යන බව දැනුණයි. එක එක පොඩි ප්‍රහොතයි උනේ නිකන් ඉක්කාන සද්දෙට වගේ මට අධික නිදිමත ගතියක් තියෙන ස්වාමිනාස කයයි සිතයි එකට තියෙන වෙලාව කායානුපස්සනාව ඉන්නකොට يعني සක්මනේ ඉන්නකොට එක නෑ පරයන්කයට ගියාම එනවා. ඒක මම කොමාරි වීර්ය කරලා ගිය සතියේ මේක නැති කර ගන්නවා කියලා මගේ ඔළුව කඩාගෙන මම වැටෙනවා. නිකන් මතක නැති සිද්ධි නිකන් ඒ නිදිමතේ එනවා කියලා තේරෙනවා. එතනදී මම කොමාරි වීර්ය කරා මම මේක තීන මිත්‍ය පරාද කරන්න ඕන කියලා මම රෑ 10 විතර පටන් ගත්තා බුද්ධ වන්දනාව කරලා. 10 මාර වගේ වෙනකොට මගේ එක නැවතුණා. එතනදී අර ලොකු ගොරෝසු තැනක ඉඳලා සියුම් අර රස්නේ තැනක ඉඳලා ඒසී කරපු කාමරයකට ගියා වගේ ඔළුව හරියෙන් තමයි ආවේ. හරි සත්නික් සනීපයක් ආවා, ලොකු සතුටක් ආවා. මං ඊනමිද්දේ පැරද්දුවා කියලා. ඉතින් එහාට ඔබ වහන්සේගෙන් කමටහන් ගන්න නැතුව මට එතන ඒ ස්ථානේ ඇදෙන්න හිතුනේ නැහැ. මට
නැතත් වහන්සේගේ උතුම් කමටහන දෙන්න දර්වාසර්ණ ස්වාමීන් වහන්සේ. දැන් ඒක නම් අපේ හිතේ යම්සේ ඒකාග්‍රතාවයක් ඇති වුණාට පස්සේ ඒකේ ලොකු සොයක් තියෙනවා. දැන් අපි අර කිව්වා වගේම නිකන් අර ගුරුසු බුරුළු පාරක ගිහිල්ලා කාපට් පාරකට වැටෙනා වගේ යම්සේ සහනශීලී ගතියක් දැනෙනවා. ඒ తත්වය අර සමාධියෙන් ලැබෙන ඉතින් සහනයක් කියලා කියන්න පුළුවන්. දැන් ඔය සමාධිය පාවිච්චි කරලා හැබැයි ඉතින් හැම දෙයක්ම විමසන ගතිය දිනු කරන්න අවශ්‍යයි. දැන් අපි කොහෙද අත් දෙක තියන් ඉන්නේ, එතන කොහොම වෙලාද දැනෙන්නේ, පාද දෙකේ අතර මොකද දැනෙන්නේ, අපි වාඩිලා ඉන්න ස්වභාවය තුළ මොනවාද දැනෙන්නේ කියලා ඒ පුළුවන් තරම් දැන් මේ විමසන ගතිය කායේ කායානුපස්සී කියලා කියන්නේ අර මේ අරමුණු නැත්තම් මේ අපි සාමාන්‍යයෙන් කියන 13 ලක්ෂණ මොනවද මට මේ අවස්ථාවේ දැනෙන්නේ, මේ ඉරියව්වද දැනෙන්නේ කියලා අර ඒව පොඩ්ඩක් විමසා බලන ගතිය දැන් දිනු කරන්න පටන් ගන්න. දැන් හිතේ මොකද සතිය ටිකක් දුරට දිනුලා තියෙනවා. සමාධි පැත්ත නම් ටිකක් වැඩි වගේ ගතියකුත් තියෙනවා. සක්මනත් වැඩියෙන් කරන්න. මොකද සක්මනේදී තමයි සතියයි සම්පජඤ්ඤයේ පැත්තයි ඉස්සරහට එන්නේ. ඒ නිසා සක්මන වැඩියෙන් කරන්න. ඉඳගෙන ඉන්න වෙලාවේදී තර වගේ හිත සමාධිමත් වුණාම පොඩි වෙලාවක් ඕනනම් සමාධි සුවයෙන් හිටියට වරදක් නැහැ. හැබැයි අර විමසන ගතිය එතනින් පටන් ගන්න.
සමාධියේ
පාරයන්කේ කොයිතරම් වෙලා දැන් කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද?
එදා මට විනාඩි 15කින් ඒ ගැතිය ලැබුණා.
හරි. විනාඩි 15කින් ලැබුණාට පස්සේ විනාඩි 15ක් විතර ඒ தත්තේ ඉඳලා පටන් අරගන්න බලන්න. එතකොට අපි හිතමු ආත්ම කය නොදැනී ගිහලා මෙලෝදයක් දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි හිටියා වැඩි. එච්චරලා ඉන්න ඕනේ නැහැ. ඊට කලින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතරම අපිට තේරුම්
යම් ඇති කයදස බලලා.
ඒ කියන්නේ දැන් අපිට විපස්සනාවක් වඩන්න නම් අපිට ටිකක් පැහැදිලි අරමුණක් අවශ්‍ය වෙනවානේ. යම්සි දැනීමක් අවශ්‍ය නැහැ. අපි වේදනාවක් අපි හඳුනගන්න අවශ්‍යයි. දැන් අපි සමාධිය හුඟක් වඩනවාම අර වේදනාව ඔක්කොම සමනය වෙලා කය නොදැනී ගෙහිලා ඒ මත්තමට ගියාට පස්සේ මේක තේරුම් ගන්න අමාරුයි. දැන් ආනාපාන සතියෙන්ද පටන් ගන්නෙ?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
දැන් ඕකේ
පිම්බීම හැකිලිම.
ආ හරි. පිම්බීම හැකිලිමෙන් නම් ඉතින් ඒ පිම්බීම හැකිලිම සමනය වුණාට පස්සේ බලන්න කයේ තව මොනවද දැනෙන්නේ කියලා. ඒ දැනෙන වෙන වෙන විවිධ අරමුණු වලටත් දැන් හිත යොදමින් හොඳට ඒව ගැන විමසන්න පටන් ගන්න. එතකොට මෙන්න මේ විමසීම අපි දිගට දිගට කරන්න අවශ්‍යයි. ඒ තුළින් තමයි හිතේ සතියට අමතරව සම්පජඤ්ඤය, ප්‍රඥාව, ධම්මවිචේ පැති දිනුනලා එන්නේ. ඒක ඇත්තටම උත්සාහයෙන් කරන්න අවශ්‍යයි. ඒක ටිකක් වෙහෙස කර වැඩක් මම මේ කියන්නේ. ඒක අර නිකන් සමාධියකින් සුවපත් වෙලා සාමකාමීව සුවසේ ඉන්නවා වගේ නෙමෙයි. මෙතෙන්දී අපි හිතෙන් වැඩක් ගන්නවා. හිත ක්‍රියාශීලී. මෙතෙන්දී හිතේ යම්කිසි වෙහෙසක් දැනෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වෙහෙස දරාගෙන ඉස්සරහට කරගෙන යන්නයි තියෙන්නේ.
එහෙමයි
සර්. තෙරුවන් සර්.
හොඳයි.
ඊළඟ ධර්ම
ගැටලුව සංධ්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්න.
ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්න තුනක් ඔබ වහන්සේට මම ඉදිරිපත් කරනවා. එක තමා මගේ හිතේ පෞද්ගලික කාලෙම තිබ්බ ඔබ වහන්සේගෙන් පටිච්ච සමුප්පාදයේ ධර්ම දේශනාව කිරීමට ආරාධනාවක් කරන්න ඕනි කියලා. මම ඔබ වහන්සේ කොහොමහරි එක අපිට ඒ ගැඹීර ධර්මයේ අපිට අවබෝධ දේශනා කරන්නේ දෙවැනි එක තමයි ස්වාමීන් වහන්සේ මම දැන් අර ඉස්සර සාමාන්‍ය පැය තුනක් වගේ මේ ආනාපාන සතියට සක්මන් භාවනාව පැය වගේ දෙකකට ගියේ දැන් මම ආනාපාන සතියට යන්නේ නැතුව සක්මන් භාවනාව විතරක් කරනවා එහෙම පැය වගේ එහෙම පැය දෙකකට වඩා කරාට කමක් නැද්ද තුන්වැනි එක තමයි ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් ආයතනයක් පරිපාලනය කරනකොට අපි දොස් කියන මට හරි කනගාටු හිතනවා අපි මෙච්චර භාවනා කරලා ඇයි මම එහෙම කිව්වේ කියලා දැන් මගේ ලොකු පශ්චාත්තිය මේ මම කනගාටු වෙනවා ඒ වුණාට මේ රැකියාවේදී හරි ප්‍රායෝගික ජීවිතයේදී දැන් හරි අමාරුයි අපි මේ කරන දේ මේ ආයතනයට ගලප ගන්න ඒ ප්‍රශ්න තුන තමයි මම ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද මේක ගෙනියන්නේ කියන එක
පළවෙනි ප්‍රශ්නේ ඉතින් අර පටිසමුප්පාදය ගැන ඊට කලනොත් දැන් එක්කෙනෙක් ආරාධනා කළා අපි බලමු ඉස්සරහට ඒක කරන්න. දෙවෙනි එක තමයි දැනට يعني පැය දෙකක් කේ කරන්නේ ඊට වඩා කරාට කමක් නැද්ද කියන එක ඒක වැරද්දක් නෑ. දැන් පොඩ පොඩ يعني කයෙන් දැන් මේ සඳහා යම් සහයෝගයක් ලැබෙනවා. දැන් පොඩ පොඩ තමන් නිකන් අර භාවනාව තුල පරිණත වීමක්, පටල වීමක් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා දිගට කරාට වැරද්දක් නෑ. ඊට පස්සේ අපි කරන භාවනාව අපි මේ දිනු කරන දහම ආයතනයක වගේ දැන් අපි මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ කටයුත්තකදී කොහොමද පාවිච්චි කරන්නේ නැත්නම් එතෙන්දී අපි කොහොමද හැසිරෙන්න ඕනේ මේක එකාතකින් ටිකක් අභියෝගශීලී වැඩක් දැන් එකාතකින් කියනවා දැන් අපි හිතමු දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම අපේ හිතේ දිනු වෙන්න ඒ තුලින් ඇති වෙන්නේ එක්තරා අන්දමකින් නිහතමානීත්වයක් ඒ තුලින් ඇති වෙන්නේ ප්‍රඥාව මූනික කරගත්ත අතහැරීමක් එතකොට එබන්දු තත්වයක් අපි කොහොමද ආයතනයකදී පාවිච්චි කරන්නේ අපි එතෙන්දී හැම තිස්සෙම නිහතමානී වෙන්න ගියොත් නැත්නම් අපි හැමදේම අත්හරින විදිහට පත් කටයුතු කරන්න ගියොත් ඒතර ආයතනය කඩන් වැටෙනවා අනිත් අය සමාහලට අපිව වැරදි විදිහට පාවිච්චි කරන්න පටන් ගන්නවා අනිත් අය ඒ අපිට අපිටම අපි දැන් මේ කතා කරා වගේ සමාහලට අපිටම අපි ආයතනයක ප්‍රධානීෙක් එතකොට පුළුවන් ද අපිට හැම තිස්සෙම ඔළුව පාත් කරගෙන ඉන්න අනිත් අය එතකොට ඉතින් අනිත් අය මේ භවනා කරන පිරිසක් නෙමෙයි හුඟක් වෙලාවට අනිත් අය කොහොම හරි අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බලාගෙන ඉන්නේ එතකොට ඒ අය සමාහලට අපේව වැරදි විදිහට භාවිතා කරනවා අපේ තියෙන ඒ ගුණවත්කම ඒගොල්ලෝ වැරදි අන්දමින් පරිහරණය කරනවා ඉතින් මේ වගේ තැන්වලදී ඉතින් අකාදකින් අපි ඒ ආයතනයේ අපිට පැවරලා තියෙන වගකීමට අදාළව අපිට දීපු යම්සි තනතුරක් තියෙනවා අපි හිතමු දැන් ආයතන ප්‍රධානීෙක් නම් එයාට පැවරලා තිනවා මෙන්න මෙච්චර පිරිසක් පාලනය කරන්න. පරිපාලනයේ පැත්තෙන් එයාට කරන්න යම්සි වගකීමක් තියෙනවා. ඉතින් එතකොට මේ පරිපාලනයට අදාළ වගකීම තමයි අපි එතෙන්දී කරන්න තියෙන්නේ. විතර පරිපාලන නිලධාරියෙක්ගේ කටයුතු තමයි මට එතෙන්දී කරන්න තියෙන්නේ. එතෙන්දී මම හැමතැනදීම මම ඔළුව නමන්න ගියොත්, හැමෝම කියන දේ අහන්න ගියොත්, හැමෝතැනදීම අනුකම්පා කරන්න ගියොත්, එතෙන්දී පොඩ්ඩක් ඉතින් අර අනිත් අය ඒක වැරදි අන්දමින් දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතෙන්දී කොහොමද අපි අපේ තනතුරේ ගෞරවය නැත්නම් ඒ තනතුර නිවැරදිව දැරීම කියන එකත් කරමින් අපි දිනු කරන දහම පිරිහෙලා ගන්නෙත් නැතුව කටයුතු කරන්න. ඉතින් මේක තමයි ඇත්තටම අපි ටිකක් සාකච්ඡා කරන්න උත්සාහන්ත උනේ සම්මා ආජීවය ගැන කතා කරද්දී. අපි නිවැරදි රැකියාවක් කරනවා. හැබැයි දැන් මේ නිවැරදි රැකියාවම කොහොමද තව ටිකක් සියුම්ව එක පැත්තකින් කෙලස් දිනු නොවන අන්දමින් තවත් පැත්තකින් ඒ කටයුත්ත සාර්ථක වෙන අන්දමින්. ඉතින් මේක හරි අමාරු වැඩක් ඉතින්. අතුරු යනවා වගේ වැඩක් මෙතන තියෙනවා. දැන් අපි මේවා දන්නේ නැත්නම් ඔහෙ ඉතින් ගිහිල්ලා අනිත් අය වගේ ඔහෙ රැල්ලට අහු වෙලා අනිත් අයව කපාගෙන අනිත් අයව හිලා දකිමින් අනිත් අපිම ඉස්මතු වෙමින් එහෙම තන්තුරු ගන්න පුළුවන් පැත්තක ඉන්න ඉඩ තියුණා. නමුත් දැන් ඉතින් එහෙම කරන්නත් බෑ. දැන් අපි දන්නවා මේකයි කළ යුත්තේ මේකයි නිවැරදි කියලා අපි දන්නවා. ඒ වගේම අපි තුල දහමක් දිනුනුවේ කරගන්න ඕනේ කියන එකත් දන්නවා. එතකොට අපි තව කෙනෙක් එක්ක එක්තරා පැත්තකින් ගත්තොත් ඒ කෙනා කෙනෙහි අනුකම්පා සහගතව කරුණා මිශ්‍රිතව බලන්නත් අවශ්‍යයි. තවත් තැනකදී සමාජලාවට බොහොම ටිකක් තද දරඳඬු ආකල්පයකින්වත් අවශ්‍යයි. මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහුවාම කොහොමද ඔබ වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම ඇතැම් තැනකදී මුරුදු වචනයෙන් හික්මවනවා. ඇතැම් තැනකදී දරඳඬු වචනයකින් හික්මනවා. රළු වචනයකින් හික්මවනවා. ඇතැම් තැනකදී මුරුදු වචනේනුත් රළු දරඳඬු වචනයකුත් හික්මනවා. මේකවත් හරියන්නේ නැත්නම් මං අතහැරලා දානවා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නායකයෙක් වශයෙන් ඒ මුරුදු වචනත් පාවිච්චි කළා තියෙනවා. ඒ වගේම රළු වචනත් පාවිච්චි කළා තියෙනවා. මේ දෙකේ සංකලනයක් පාවිච්චි කළා තියෙනවා. අපිත් ඉතින් උන්වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයන් පිරිසක් වශයෙන් අපිට වංශයේ වගකීමක් පැවරුණාම ඒ අවස්ථානුකූලව මොන අන්දමින්ද අපි කටයුතු කළ යුත්තේ කියන එක එහෙනම් තීරණය කරන්න සිද්ධ වෙනවා. හොඳයි.
හොඳයි පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පැන්නේ
මට මේ දැන් තවත් පොඩි ගැටලුවක්. ඒ කියන්නේ අපි දැන් ඇත්තටම අපි සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට මේ අපිට භවය කියන එක මේ හැමතිස්සෙම මමත්වය උඩ හැදි හැදි ඉස්සරහට යන බව හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා එතකොට ඒක නැති කරගන්න නම් කලයුත්තේ කුමක්ද කියන එක අනුවනේ අපි දැන් මේ කටයුත්ත කරගෙන ඒ තත්ත්වයට ආවේ.
හරි.
නමුත් මම අර ධර්ම දේශනාවක් අහනකොට දැන් මේ අවස්ථාවේදී මේ ඇතිවන භවය ගැන හඳුනා ගැනීමට අමතරව අපි දැන් මේ කය අතහැරලා වෙන කයක් ලබලා තව උප්පත්තියකට ගියොත්ින් මේකත් දැනෙන්න ඕන. ඒකත් ගැන අවබෝධයක් තියෙන්න ඕන කියලා මොකද මේ ධර්ම දේශනාව කරපු මේ ශ්‍රාවකයන් වහන්සේ කියනවා. එතකොට ඒ ශ්‍රාවකයන් වහන්සේ මේ අත්දැකීම ලැබුවා කියන එක. එතකොට මම උන්වහන්සේගෙන් අහන්නේ අපිටත් අපගේ පෙර මේ ආකාරයට අපි ආපු ආකාරය ගැන දැනගැනීමක් කරන්න ඕන නම් අපේ භාවනාව අපි මේ කරගෙන යන විදිහට අපිට ඉදිරියේදී ඒකත් අත්දකින්න ලැබෙයිද? කොහොම නැත්නම් ඒ සඳහා කළ යුතු වෙනත් ප්‍රමවේදයක් තියෙනවද? ඒක බුදුන් වහන්සේලාට විතරක් දැකිය හැකි දෙයක්ද වගේ කියන ඒ ගැටලුව පිට තමයි ස්වාමීන් වහන්සේ මට
දැන් අපි අතන භව tattve කියන එක බඳු ජීව මාත්‍ය දැන් උපාදාන පත්‍ය භව කියන එක තේරලා ඇතිනේ නේද?
ඔව් ඒක තේරිලා දැන් අපි ඒක අතහැරිලා ඒක දැන් අපිට සංකාර හැදෙන්නෙම නැත්තේ අපි ඒක මෙව කරලා මමයව අයින් කළා කියන තාක්කල් ඒක වෙන්නේ නැහැ. දැන්
සත්‍යස්තේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔය භව නිරෝධෝ නිබ්බාණං භවය නිරුද්ධ වෙලා තියෙනවා නම් භව tattvayak සකස් වෙන්නේ නැත්නම් එතන නිවීමක් තියෙනවා. ඒක මෙන්න මේ නිවීම තාම අපිට ඒ කියන්නේ එකතකින් ਸਰව සම්පූර්ණ වශයෙන් උරුම වෙලා නැහැ. අපේ හිතේ රාග ද්වේෂ මොහ තියෙන තාක් අපිට ওই tattvaya පූර්ණ කාලීනව පවත්වන්න බෑ. අපි රහත් වෙලා නැහැ. හැබැයි ඉතින් යම් පමණ අවබෝධයක් තියෙනවා. එහෙමනම් අපි මේ අවබෝධය පාදක කරගෙන, අපි මේ අවබෝධය මූලික කරගෙන මේක සාක්ෂාත් කරන්න, තව තව වර්ධනය කරගන්න, මේ තියෙන தত্ত্বය තව තව බහුලීකృత කරන්න, දැන් පුළුවන් පැයයි නම් මේක පැය දෙකක් කරන්න, දැන් පුළුවන් පරයන්කේදී නම් මේක සක්මනේදීත් ගන්න, දැන් පුළුවන් සක්මනේදී නම් පරයන්කේදී නම් ඊළඟට වෙන වැඩක් කරද්දිත් මේ தত্ত্বය පවත්වන්න කියලා මෙන්න මේ අන්දමින් අපි බහුලීකృత කරන්න අවශ්‍යයි. එතකොට මේකෙදී මම ඊළඟ භවයට ගිහිල්ලා මේක කොහොමද පවත්වන්නේ? මේක නම් ටිකක් අර සීමාව ඉක්මවා යාමක් මෙතන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි භව tattvayak hadan nathi tana indala api kalpana karanawa nan dan ita passe mokadda karanne kiyala etana tiyenne prapancha nokalayutu tanaka indala prapancha kirimak ekara avasthawakadi hari lassana siddiyak siddha wenawa me siduwima sadahan wenawa kottita sutreedi maha kottita sutreedi maha kottita kiyana swamin wahanse රහතන් වහන්සේ නමක් වැඩම කරනවා සරියුත් මහරහතන් වහන්සේ හම්බෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ හම්බෙන්න. දැන් ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ දැන් ඇහැ නිරුද්දලා තියෙද්දි සම්පූර්ණයෙන් ඒ රූප නිරුද්දලා තියෙනකොට ඒ ඒ ආයතනේ වැඩ කරන්නේ නැති වෙලාවේදී ප්‍රපංච නොකරන වෙලාවේදී දැන් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ ඇතනි කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. සසිතින් සාරියුත් මහරහතන් වහන්සේන ඔබ වහන්සේ මේ නොයසී යුත්තක් අහන්නේ. ඊට පස්සේ ඒ වගේම අහනවා මේ කන නිරුද්දලා තියෙද්දි, දිව නිරුද්දලා තියෙද්දි, නහය නිරුද්දලා තියෙද්දි, කය නිරුද්දලා තියෙද්දි, මනස නිරුද්දලා තියෙද්දි ඒ ඊට පස්සේ කළ යුත්තේ කුමක්ද කියලා ඉතින් එහෙම තමයි අහන්නේ. එතකොට මේ කවුද සාරියුත් මහරහතන් වහන්සේ දිගටම කියන්නේ අරකයි. විකටම කියන්නේ මේ නොඇසී යුත්තක් අහන්න කියන එක. ඉතින් ඊට පස්සේ ඉතින් කොට්ටිත සාහිණාසට තියන් අර තේරෙන්නේ නැහැ නෙමෙයි. ඉතින් මේ අපිට තේරෙන්නේ නැති හින්දා උන්වහන්සේ අහනවා යැත්තේ. එතකොට ඉතින් උන්වහන්සේ කියන්නේ දැන් අරවගේ නිරුද්ධ වීමක් කියන මට්ටම, සලායතන නිරෝධයක් කියන මට්ටම, ඒකයි නිප්පපංච මට්ටමක්. ප්‍රපංච නොකරන මට්ටමක්. ඒ ප්‍රපංච නොකරන මට්ටමේ ඉඳගෙන අපි තවත් මොකක් හරි කරන්න දඟලනවා නම්, තවත් මොකක් හරි කළ යුතුයි කියලා හිතනවා නම්, ඒකට අර අපි සීමාව නොදැනීමයි මෙතන තියෙන්නේ. අපි සීමාව අපි මෙහෙම හිතන්න. අපි වේගෙන් දුවලා ගිහිල්ලා මීටර් 100 සම්පූර්ණ කළා. මීටර් 100 සීමාව දැන් ඔන්න අපි ඉක්මවා ගියා. ඊට පස්සේ ඉතින් ආයෙත් දුවනවා, තවත් දුවනවා. අපි දන්නේ නැහැ මේ මීටර් 100 ඉවරයි කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ වැඩක් ඔතන තියෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් හිතේ දැන් මොකද්ද මේ උපේක්ෂා සම්බොජ්ජංගයක් දිනු වෙන්න නම් ඒ යමක් නොකොලේතු තැනදී නොකර ඉඳීම මේ තියුණු කරන්න ඕනේ. දැන් අපි හිත බොහොම සංසුන් වෙලා කිසිවක් උපාදාන නොකර කිසිම ආතතියකින් තොරව කිසිවක් මත රැඳෙන්නේ නැතිව කොහෙවත් පිහිටන්නේ නැතිව ඉන්නව නම් එතනදී ඒ මට්ටමේදී ඒ தત્ත්වේ පැවැත්වීමයි කළ යුත්තේ. එතනින්ද තව මොකක් හරි ප්‍රපංචයක් කරනවා නම්, එතනින්ද ආයෙත් මොනවා හරි සැකයක් පහළ කරගන්නවා නම්, ඒ කියන්නේ ඉතින් අපි ආයෙ සංස්කරණයක් කරන්නේ. ආයි මේ ඒ සංස්කරණ නතර වෙච්ච හිත ආයි අපි අවුස්සනවා. ආයි සංස්කරණ වලට ගන්නවා. මෙතනින්දන් කල්පනා කරනවා මං ඊළඟ භවයේදී මේක පවත්වන්නේ කොහොමද කියලා. මේ ඊළඟ භවයේදී කරන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මේ භවයේදී කරන එකක්. මේ භවයේදී කරන සාක්ෂාත් කිරීමක්. මේ භවයේදී ලබන නිවීමක් ගැනයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා අපිට යම්සේ අවස්ථාවකදී ඒ අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියලා ඒ නැවත නැවත බුදුහාමුදුරුවෝ මතක් කරලා දෙන. ඒ කිසිවක් උපාදාන නොකර, කිසිවක් ඇසුරු නොකර, කිසිවකට හේතු නොවි, කිසිවක් මත පිහිටන් නැති තත්වයක් අත්දක ගන්න පුළුවන් නම් ඔන්න ඒ තත්ත්වය තව තවත් දියුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ. මේක මත පිහිටලා තව මොනවා හරි කල්පනා කරන්න යනවනම් ඒ කියන්නේ අර අපේ ප්‍රපංච නොකලියුත්ත ප්‍රපංච කරන එකයි අපි කරන්නේ. හොඳයි.
මේ මොහත ගැන නෙමෙයි ස්වාමීන් වහන්සේ ගැටලුව තියෙන්නේ අතීත බව.
ආ
ස්වාමීන් වහන්සේ කිව්වේ
ඒකයි. ඔය ඇත්තරම දැන් අතීත
කඳ
ආ පෙර කඳ බිහික දැන් මෙහෙමයි. ආ දැන් ඇත්තරම එක එක සූත්‍රවල තියෙනවා එක එක ක්‍රම. දැන් උදාහරණයක් වශයෙන් ගත් සූත්‍රවල තියෙනවා කෙනෙක් ධ්‍යාන උපදව ගන්නවා, ධ්‍යාන උපදවගෙන ඊට පස්සේ පුබ්බේ නිවාසානුසති ඥානයක් ඇති කර ගන්නවා. දැන් මහත්ය අහන්නේ ඕකද?
ඔව්, මේ වගේ එකක් තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. මොකද ඒක එකක් අපේ සතියට දැනන ආතිය. කොහොමද මෙතනට ආවේ කලින් කොහොම ඉඳලාද?
වෙන්න පුළුවන්.
තාම ඒ අත්දැකීම ලැබලා නැහැ නේ.
ඔව්.
අපිට ඒ අත්දැකීම ලබන්න පුළුවන්ද? ඒකනම් ක්‍රම වේදී මොකක්ද කියන්නේ?
හරි. දැන් මෙහෙමයි. දැන් උතන දැන් සියලු දෙනාටම ඔය අත්දැකීම ලැබිය යුතුයි කියලා නියමයක් නැහැ. ඇතම් කෙනෙකුගේ සමත පැත්ත ශක්තිමත්. ඒ නිසා ඒ ඇතම් කෙනෙක් ඒ සමත පුබ්බංගම විපස්සනාවක ගමන් කරන්න ඉඩ තියෙනවා. එයා ධ්‍යාන දියුණු කළා. ඒ ධ්‍යාන පාදක කරගෙන ඔය වගේ පුබ්බේ නිවාසානුසති ඥානයක්, චුචුපපාද ඥානයක් එහෙම ඇති කරලා ඊට පස්සේ ආසක්ෂේ කරන ඥානයකට යනවා කියලා ඒ බඳු ධර්ම පරියාය සූත්‍ර දේශනාවල එනවා. කරද්දක් නැහැ. ඒකත් එක මාර්ගයක් වශයෙන් පෙන්වනවා. තවත් පැත්තක් පෙන්වනවා විපස්සනාවම දියුණු කරගෙන එහෙම ගිහිල්ලා කිසිම ඔය වගේ අභිඥා පැත්තක් නැතිව යන මාර්ගයකුත් පෙන්වනවා. ඒ නිසා දැන් හුඟක් වෙලාවට අපි කතා කරන්නේ අන්න ඒ තුන්වෙනි මාර්ගය. ඒ කියන්නේ අභිඥා ගතන්දරයක්වත් නැහැ. හොඳට සතිපට්ඨානය දියුණු කරගෙන හිතේ සතිය වර්ධනය කරගෙන හිතේ පැහැදිලි බව සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන යන මාර්ගයක් තමයි හුඟක් වෙලාවට අපි කතා කරන්නේ. ඒක තමයි මට තේරෙන විදිහට බහුල වශයෙන් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මහත්ය කියවලා බලන්න සුසීම සූත්‍රය. දැන් සුසීමද? එක සූත්‍රයක් තියෙනවා. දැන් ඒ සූත්‍රයේදී එක්තරා මේ වෙන අන්‍ය ලබ්ධික තැනැත්තෙක් දකිනවා මේ දහමේ යම්සි ගැඹුරක් තියෙනවා. ඒගොල්ලන්ගේ දහමේ නැති. එයා මොකද කරන්නේ? ඒ මෙතන තියෙන ධර්මයේ සොරකම් කර ගැනීම සඳහා මහාන වෙනවා. හොඳ. තමයි මේක අහලා ඇති මේ සූත්‍රය. ඉතින් මහාන වෙලා දැන් හැබැයි මේක දැන් දියුණු කරගෙන යනවා. යන අතරේ දැන් එයාට ඇහෙනවා හුඟක් රහතන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාන් වහන්සේට දේශනා කරනවා. මම මේ අරහත්ත්වයට පත් වුණා. කියලා ඉතින් දේශනා කරනවා. ඉතින් ඉතින් බුදුරජාන් වහන්සේත් ඒ අයව අනුමත කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අය ගාවට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ අහනවා ඔබ වහන්සේට චතුප්‍රඥාණේ තියෙනවද? නැහැ කියලා කියනවා. ඔබ වහන්සේ අතීත භව දන්නේ පුබ්බේ නිවාසානුසති ඥාණේ තියෙනවද? නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ එක එක 이르දි ප්‍රාතිහාරයන් පවත්වන්න පුළුවන්ද? බැහැ කියලා කියනවා. ඊට පස්සේ ඉතින් අහනවා මේ ඔබ වහන්සේ ඉතින් එහෙනම් මේ රහත්ුණයි කියලා කියන්නේ කොහොමද කියලා අහනවා. එතකොට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා පඤ්ඤා විමුක්තෝ ආයස්මය ඇවැත්නි කියලා කියනවා. ප්‍රඥාවෙනි ඇවැත්නි මම නිදහස් වුනේ. ප්‍රඥා විමුක්ති පැත්තකින් තමයි මම නිදහස් වුනේ. ඉතින් මේ විදිහට රාශියක් ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ දැන් මේක ප්‍රහේලිකාවක් වෙනවා මේ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිලා මේ නෝක්කඩුව කියනවා. ඉතින් මේ ඇය රහත් කියලාත් කියනවා. හැබැයි ඉතින් මේ එකක් නැහැලු. චතුූපමාතෙත් නැහැලු. උබ්බේ නිවාසානුසතියක් නැහැලු. මේ එක එක 이르දි ප්‍රතිහාරය පාන්නත් බැහැලු. ඒව මොකක්වත් නැහැලු. හැබැයි රහත් කියලාත් කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ විපස්සනා මූනික කරගෙන ඒ අනිත්‍යානු දර්ශනේ මූනික කරගෙන ධර්ම දේශනාවක් කරනවා. ඉතින් ඒක අහගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේත් රහත් වෙනවා. රහත් වුණාට පස්සේ දැන් ඉතින් පාපොච්චාරණය කරනවා. අනේ ස්වාමීනි මට සමා වෙන්න. මම මේ සොරකම් කරන අදහසුනේ මහණු උනේ. මේ ධර්මයේ සොරකම් කරගෙන යන්නයි මම මේ මහණුනේ. අනේ මට සමා වෙන්න කියලා ඉතින් සමාව ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉතින් සමාව දෙනවා. ඉතින් ඒ අනුව يعني අපිට තේරෙන විදිහට නම් මේ පුබ්බේ නිවාසානුසති ඥානයක් කියන එක මේ ධහම අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. හැබැයි ඉතින් යම්ස කෙනෙකුට ඒ බඳු කුසලතාවයක් තියෙනවා නම් ඒක ඉතින් තිබුණයි කියලා වැරද්දකුත් නැහැ. ඉතින් ඒක තමයි ඉතින් බන්ධ ජීවාත්‍ය කියන්න තියෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මම මේ රහත් වෙලා මේ කියනවා කියලා. ඒ සතිපට්ඨාන ධර්මයන්, බොජ්ජංග ධර්මයන් දිනු කරගත යුතු මාර්ගයක යමින් තමයි අපිට ඉන්න තියෙන්නේ.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ මගේ තුළ තිබුණු ඒ සැකය දැන් අනුශාසනාවන් බොහොම නිවැරදි වුණා. මොකද අපි මේ භවය හැදෙන හැටි ඇත්තටම අත්දැකලා මෙතන මේ කාලයේ ක්‍රියාත්මක වීම ඇති වෙන්නේ ඇත්තටම අපේ මේ සිතුවිලි නිසා කියන එකක් මේ සියල්ලම අත්දකලා ඉතින් ඇත්තටම කාලයේ දැනීම නැති වෙන්න නම් ඉතින් ওই භව tattven විදින්න ඕන.
ඔව්.
කියන එක ඉතින් මේ tattve දැන් පවත්ව ගන්න ඇත්තටම මනුව නැති තැන ඒ tattve නෑ කියන එක
තේරෙන්නේ.
අවබෝධ වෙලා තියෙද්දි අර වෙන ධර්මයක් අහනකොට තමයි ওই ගැටලු ආයේ.
ඔව්.
මේ ස්වාමීන් වහන්සේ
බොහෝම වටිනා සූත්‍රයක් මූලික කරගෙන භාවනාවට සුදුසුලක් කරා ගිරිමානන්ද සූත්‍රය. ඒක ගැන බොහොම පිළිසිත් වෙනවා. මොකද ඒකෙන් අපේ පුහුණුව පවා ගොඩක් ඔප්ලං වන්න හේතුවක් වුණා. ඒකේ ස්වාමීන් වහන්සේ මේ අසුභ සංඥාව පිළිබඳව යම්කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්නයි සහ අදහස් ඉදිරිපත් කරා. ස්වාමීන් වහන්සේගේ අසුභ සංඥා පිළිබඳව කරපු වටිනා ධර්ම දේශනාවේ මූලික කොටස සඳහන් කරා තිරුකුල ගැන. ඒ කියන්නේ අර බුදුහාමුදුරන්ගේ දීලා තියෙන උදාහරණය තුළ වැඩිපුර මුලදී ඇති වෙන්න පුළුවන් තිරුකුල හැබැයි පසුව දැක්කපු හේතු ඒ පැහැදිලි කිරීම සහ තව ඒ ගැන දුරට විමර්ශනය කිරීමේදී කිතුනමට අසුභ සංඥාව කියන්නේ වෙනම සංඥාව එය පිළිකුලට සමාන දෙයක් නෙවෙයි කියලා. මට එහෙම එක ගැන මම පැහැදිලි කරා නම් දැන් පිළිකුල ඇතිවීමේදී අර ආශාව ඇති වෙන අර බුදුහාමුදුරු දීලා තියෙන පැත්තෙන් උදාහරණ පැත්තෙන් ගත්තාම ශරීරයේ කොටස් වලට කරලා බලලා ඒ තමයි කැමැති වෙන සංඥාව කියන සංඥාව වෙනස් කරන්න අකමැති සංඥාව ඇති කරගන්න පුළුවන්. එතකොට ඒක පිළිකුල හැටියට අපි ගන්නවා. නමුත් පිළිකුලට ඉතාමත්ම කිට්ට දෙයක් තමයි ද්වේෂය. ඒ කියන්නේ ද්වේෂ මූලික දෙයක් තමයි පිළිකුල කියන්නේ. එතකොට දැන් ඒ පසු කාලය අද දේශනාවට අපේ සාකච්ඡා සම්මා වායාමයට සම්බන්ධ කළොත් ඒක දෝෂ විනය දෝෂ ද්වේෂය ඇති කිරීමට සමත් වෙන දෙයක් වෙනවා පිළිකුල කියන්නේ. ඒ නිසාම තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ පිළිකුල කියන එක වැඩිදුර වඩන්න එපා මොකද එහෙම කරොත් ඊට පස්සේ යටි විනාශා ගැනීම හරි නැත්නම් ඒ වගේ තත්ත්වයක උනත් හත් වෙන පුළුවන් කියලා. නමුත් සුභ සංඥාවේ අසුභේ දැකීම කියන එක මත තව ටිකක් වෙනස් විදිහකට ගත්තොත් දැන් එතෙන්දී බුදුහාමුදුරෝ අර පින්නල දෙයි කොටස් කර බැලීම යම් කිසි දෙයක් කොටස් කර බැලීම කියන එක බොහෝ දුරට සම්බන්ධයි කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ ඉදාම කිව්වේ හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්චති. යම් කිසි දේවල් මේ ආකාරයට අපි ගන්නකොට ඒකේ තුළින් රාගයක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්. නමුත් ඒක කොටස් කරලා ගන්නකොට ඒක තුළින් අපිට බොහෝ විට මේ විවිධ තත්ත්වයකට විරාගී තත්ත්වයකට පිටපත් කරගන්න පුළුවන්. ඒ විදිහට ගන්නකොට අසුභ සංඥාව කියන එක අර මඟකදී නවත්තන්න දෙයක් නෙවෙයි. නමුත් අපිට විපස්සනාව වඩන බොහෝ අවස්ථාවලට ඇති කරගන්න පුළුවන් සම්මා වායාමයේ විශේෂයෙන්ම මුල් කොටස් දෙක පොහුණු කිරීමේදී එදිනෙදා ජීවිතයේ අපි ඔය පරියන්කයේ ඉන්නකොට හරි සම්මන් කරන වෙලාවට අමතරව අපි ප්‍රායෝගික ජීවිත ගත කරද්දී දක්ෂින දාසු නිසා ඇතිවන දේ කොටස් කරලා බලන්න පුළුවන්කම තියෙනවා නම් අර විදිහට එතකොට අපිට මේ රාග විනය පරිවෘත්තණය කරන්න හැකියාවක් එතනින් ඇති වෙනවා ප්‍රායෝගිකව. ඉතින් ඒ වගේම මනින්දිය සංවර කරගන්න යෝනිසෝ මනස්කාරයට පවා එක උදව් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ගැන පැහැදිලි කරගන්න පසුවිස් මම බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ මේ කියන්නේ සම්මා වායාමයේත් කොහොම සම්බන්ධ දෙයක් වෙනවා අසුභ සංඥාව වැඩිීමේ හැකියාව ජීවිතයට සම්බන්ධ කර ගැනීම එය අසුභ මේ
ඉලුකුල නොවේ කියන. හොඳයි. මෙහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම අපි අර කතා කළා උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා කොටසක්. ඒ කියන්නේ දැන් හිතේ යම්කිසි අකුසලයක් පහළ වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒක දුරු කිරීම සඳහා කෙනෙක් වෑයමක් දරනවා. අපි හිතමු හිතේ කාමච්ඡන්දයක් පහළලා තියෙනවා රාගයක් පහළලා තියෙනවා ඒක දුරු කරන්න දැන් කෙනෙක් වෑයමක් දරනවා දැන් ඉතින් එතකොට මේ තැනත්තා දැනට ඉන්නේ කොයි හරියේද එහෙම නැත්නම් කොයි කොපමණකට සතිමත් භාවයක් සමාධිමත් භාවයක් ප්‍රඥාවක් තමන්ගේ හිතේ දියුණු කරලා තියෙනවද කියන කාරණය මත තමන් අනුගමනය කරන්නේ මේ සඳහා කුමන ක්‍රමවේදයක්ද කියන එක වෙනස් වෙනවා නැත්තම් වෙන වචන වලින් කියනොත් මොන ආයුධයද අපි පාවිච්චි කළා මේ හිතේ පහළ වෙච්ච කාමච්ඡන්දය දුරු කරන්නේ කියන එක වෙනස් වෙනවා. ඉතින් ආරම්භක මට්ටමේ ඉඳන් කෙනෙක් ඉන්නේ. අපි හිතමු තාම මේ සතිය දිනු කරන්න පටන් ගත්තා විතරයි. ඉතින් එයාට බෑ කාමච්ඡන්දයක් පහළ වුණාම කාමච්ඡන්දය දිහා බලලා ඒක සතිය මූලික කරගෙන දිනු කරගන්න තරම් තාම ශක්තියක් නැහැ. එයා සමහරවිට මේක දිහා බලන්න ගියාම කාමච්ඡන්දය වැඩෙනවා. තව තව හිත රාගයෙන් දැවෙන්න ගන්නවා. එතකොට එයාට මේක හරියන ක්‍රමයක් නෙමෙයි. එයාට පුළුවන් අසුභ භාවනාවක් වඩන්න. එයාට පුළුවන් මේ කයේ කොටස් අරමුණු කරමින් ඒවැය තියෙන පිළිකුල් සහගත බව තේරුම් ගනිමින් ඒක මේ වඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර නවසීවතික පැත්ත වුණත් වරදක් නැහැ. මේ කය මේ මෙරලා තියෙන මේ ඕජාව ගලන මේ සිරුරක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ බඳු පිළිකුල් භාවනාවක් තුලින් දැන් මේ හිතේ ඇති වෙලා තියෙන කාමච්ඡන්දේ දුරු කරගන්න පුළුවන්. දැන් ඒක පැත්තා. හැබැයි දැන් එයා ටික ටික සතිය දිනු කරගෙන යනවා, සම්පජඤ්ඤය දිනු කරනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. දැන් මෙහෙම කරගෙන කරගෙන යනකොට හිතන්න දැන් ඇතම් වෙලාවක දැන් මෙයාට ඕනේ තමන්ගේ හිතේ තව ප්‍රඥාවක් දිනු කරගන්න. මේ ප්‍රඥාව දිනු කරගන්න ඕමනා අවස්ථාවකදී ඝන සංඥාව කඩා ගන්න අවශ්‍යයි. දැන් අපි හිතන් ඉන්නේ මේ කය කියන්නේ එකක් කියලා. මේ කය මගේ, මේ කය ලස්සනයි, මේ කය ඇවිල්ලා එකක්. එහෙම ආකල්පයක් තියෙනවා. ඉතින් දැන් මේ ආකල්පේ කඩා ගන්න පුළුවන් මේක කොටස් වශයෙන් බලන්න. ඉතින් එතකොට අන්න අසුභ භාවනාවේ ඒ අසුභය පිළිකුල කියන එකට වඩා මේක කොටස් වශයෙන් බලන්න පුළුවන්. කේසුන් ලොම් නිය දත් සම්මස් කියලා මේවැයි අර ඒ කොටස අරමුණු කරද්දී ඒකේ තියෙන පිළිකුලක් ගැන හිතන්නේ නැහැ. හැබැයි මේ කොටස් වලින් තමයි මේ කය තැනිලා තියෙන්නේ. මේ ඇවිල්ලා කෑලි මූට්ටු කරපු එකක්. අර අරුණ මහත්තයා මතක් කළා වගේ දැන් වාහනයක් හැදිලා තියෙන්නේ කෑලි ගොඩක එකතුවකින්. ඒ වගේ තමයි මේ කය හැදිලා තියෙන්නේ මේ කෑලි ගොඩක් එකට එකතු වෙලා. කියලා අන්න ඒ සංඥාවෙන් මේ කර්මස්ථානේ වඩනවා. කේසාලෝමා නකා දන්තා කියලා. පිළිකුල නෙමෙයි දැන් මූනිකල් කරගන්නේ මේ කොටස් වශයෙන් මේක හඳුනගන්න. එතකොට අන්න ඝන සංඥාව සෑහෙන දුරට කැඩෙනවා. ඉතින් ඒ එක මට්ටමක්. ඉතින් ඒ නිසා ඔය අසුභ කර්මස්ථානේ විවිධ පැති වලින් පාවිච්චි කරන්න පුළුවන්. අර මේ සැලකිලිමත් වෙන්න තියෙන්නේ අපේ හිතේ කාමච්ඡන්දේ දුරු වුණාට පස්සේ අර මූලික මට්ටමේ කෙනා ගැන මේ කතා කරන්නේ. ඒ කෙනාගේ හිතේ දැන් ඔන්න පහළ වෙලා තිබිච්ච කාමච්ඡන්දේ දුරු වුණා නම් මේ අසුභ කර්මස්ථානයේ පිළිකුල වැඩිම නිසා ඊට පස්සෙ තින් ඒක නතර කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ආයෙත් මේක තව තවත් දිගට වඩන්න ගියොත් හිත ඊට වඩා යටට යන්න පුළුවන්. හිතේ එක්තරා අන්දමක කඩා වැටීමක්, හිතේ ද්වේෂයක් කලකිරීමක් නිකන් සියදිවි හානි කරගන්න මට්ටමක් එන්න පුළුවන්. ඒ නිසා ඒ අසුභ කර්මස්ථානයේ වඩද්දී ප්‍රයෝජනේ සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. පස්සේ හොඳට සතිය දිනු වෙලා සමාධිය ප්‍රඥාව දිනු වෙලා එනකොට ඉතින් ඒක නොගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද කෙලෙස් හඳුනා ගැනීමේ හැකියාව දිනුලා තියෙනවා. චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව දැන් ටිකට කරගෙන යනවා. එතකොට අනිවාර්යයෙන්ම පහළ වෙන කාමච්ඡන්දය දිහා දැනුවත් වීම තුලින් ඒක ඡය වෙන්න පටන් ගන්නවා. දැන් ඒකයි ධම්මානුපස්සනා කොටසේ නීවරණ පබ්බේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් නූපන් කාමච්ඡන්දයක් පහළ වෙනකොට එයා දැනගන්නවා. උපන් කාමච්ඡන්දයක් ප්‍රහීන වෙලා යනකොට ඒක දැනගන්නවා. ඒ මට්ටමේදී එතනට අසුභයක් යොදන්නේ නැහැ. එතෙන්දී කරන්නේ මේ හුදෙක් මේ පහළ වෙන කෙලේශය ක්ලේශය වශයෙන් හඳුනා ගැනීමෙන් ඒ ගැන සතිමත් වෙමින් හොඳට සම්පජඤ්ඤයෙන් ඒවා වෙන් කර දැනගැනීමෙන් යන ගමනක් තමයි එතෙන්දී තියෙන්නේ. හොඳයි.
ඊළඟ ධර්ම ගැටලුව උපේනිකාට ඉදිරිපත් කරන අවස්ථාව තිබෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ යන්න.
ස්වාමීන් වහන්සේ කිව්වා එහෙන් දැක්කම ඒ උස්සේ යන්නේ නැහැ. කණෙන් ඇහෙනකොට ඒ උස්සේ යන්නේ නැහැ කියලා. දැන් මට තේරෙනවා කණෙන් ශබ්දයක් ඇහෙනකොට මනසේ රූපයක් මැවෙනවා. ඊට පස්සේ ඒ උස්සේ
යන්නේ කියලා පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි දැන් කියන එක ඇත්තක් තියෙන. දැන් අපි හිතමු රූපයක් රූප දැන් නිකන් බලන්න දැන් ටික ටික දැන් අපිට මුලදී නම් රූපයක් දැකපු ගමන් ඒ ගැන රූප සටහනක් අපේ හිතේ ඇඳෙනවා. ඒ ගැන යම්සි චිත්ත රූපයක් අපේ හිතේ ඇඳෙනවා. අපි ඒ ගැන හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ කර ගන්නවා. ඒ අනුව ඔන්න දැන් සිතුවිල්ලක් පහල කරගන්නවා, තව සිතුවිල්ලක් පහල කරගන්නවා, තව සිතුවිල්ලක් පහල කරගන්නවා, තව මොනා හරි හිතනවා, තව මොනා හරි හිතනවා. ඔන්න දැන් කතන්දරයක් ගොතනවා. ඔහොම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. දැන් විපස්සනාව වැඩෙන්න වැඩෙන්න ඕක පොඩ පොඩ තමයි අඩු වෙන්නේ. දැන් අර රූපයක් දකිනවා, චිත්ත රූපයක් පහල වෙනවා, සිතුවිලි කීපයකුත් පහල වෙනවා. හැබැයි කතන්දරේ කෙටි වෙනවා. දැන් කෙටි කතාවක් විතරයි තියෙන්නේ. ඔක දැන් තවත් දුරට වැඩෙනවා. ඊට පස්සේ තින් රූපයක් පහළ වෙනවා, සිත රූපයක් ඇඳෙනවා. කෙටි කතාව ඔන්න නිකන් වාක්‍යයක් දෙකක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් ඔක තවත් දුරට ගිහිල්ලා දැන් වාක්‍යයක්වත් නැහැ, නිකන් වචනයක් විතරයි. ආ මෙන්න මේකයි. මෙන්න මේකයි. කියලා දැන් පොඩ්ඩක් නිකන් ඒතනම දැක්කා, අඳුනගත්තා, එතනින් ඉවරයි. තාම චිත්‍ර රූප පහළ වෙනවා. දැන් ඔක තවත් දුරට යනවා කියලා හිතන්න. දැන් අර හිතේ පැහැදිලි බව නිකන් ස්ථායී වෙලා පැහැදිලි බව නිකන් පැතිරිලා දැන් පැහැදිලි බව වර්ධනය වෙලා තියෙනවා. දැන් එතකොට නිකන් චිත්ත රූප නිකන් පහළ වුණා, නිකන් බොඳ වෙච්ච චිත්ත රූප. ඒ තරම්ම ලස්සන වයි වර්ණ චිත්ත රූප නෙමෙයි දැන් පහළ වෙන්නේ. හැබැයි ඇහැට නොපෙනෙනවා නෙමෙයි. ඇහැට රූප පෙනෙනවා. හැබැයි හිතේ තියෙන පැහැදිලි බව කෙලෙසෙන්නේ නැහැ ඒ ඇහි දැක්ම හරහා. ඉතින් ඔය වගේ අර පොඩ පොඩ තමයි ඔක දියුණු වෙන්න පටන් ගන්න. ඒ නිසා ඔය වගේ මාර්ගයක් තමයි මේ දහමට අනුව හිතා ගන්න තියෙන්නේ. මම දැන් මේ හොඳයි 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 තෙරුවන් සරණයි.
ඊළඟ ධර්ම ගැටලුව කුලසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්සේ.
ඔකේ නේ.
වහන්සේට ඇහෙනවද?
ඇහෙනවා.
සඳමයි ස්වාමීන් වහන්ස, මා භාවනාවට ආධුනිකයෙක්නි. වසරකට අඩු කාලයක් භාවනා යෝගීව සිටිමි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මුල් කාලයේදී මනස එක්තැන් කරවීම ඉතා වෙහෙසකර විය. එහෙත් දැන් සතිමත් වීම පහසුය. අයකට වඩා ස්වල්ප කාලයක් පරියන්කයේ ඉඳගත හැක. එම කාලය තුළ බොහෝ අරමුණු සිතට එයි. ඒ ඊළඟ මොහොතේදී නැවතත් ආනාපාන සතියට සිත යොමු කරමි. දරන්ට සතිය කිහිපයක සිට ආනාපාන සතියෙන් මෙන්ව සිතට එන අරමුණු දිහා බලා සිටිමි. එයට සරාගී, සද්දෝෂ, සමෝහ ආදී සිතිවිලි වේ. ඇයකට පමණ පසුව පාදවල ඇතිවන වේදනාව නිසා ඒට සිත යොමු කිරීමෙන් පසුව අවදි වෙති. මම මෙම උපදේශ නිස්කරණ වනයේ වෙබ්බඩවියෙන් ශ්‍රවණය කරමි. මෙම මාර්ගය නිවර්තිදැයි පහදා දෙන්න. වහන්සේට තිරුවන් සරණයි.
ඔව්. දැන් අපිට මේ කියන්නේ දැන් හිත දිහා බලන එක පොඩ්ඩක් තව කල් දාන්න පුළුවන් නම් පස්සේ ටිකක් ඊට වඩා සාර්ථකව බලන්න පුළුවන්. මොකද දැන් අපි හිත දිහා බලන්න, හිතේ පැමිණෙන කෙලෙස් හඳුනගෙන ඒවා බැහැර කරන්න පොඩ්ඩක් ඉතින් අපි තුල දියුණු කරගත්ත සතිමත් බවක්, සමාධිමත් බවක්, සම්පජඤ්ඤයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පොඩි අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. හොඳට තහවුරු වෙච්ච සතියක් නැත්තම්, හොඳට තහවුරු වෙච්ච සම්පජඤ්ඤයක් නැත්තම් චිත්තානුපස්සනාවක් අනුගමනය කරන්න එපා කියලා. ඒ නිසා මහත්තයා බලන්න, ඇවිදිනකොට ඒ ඇවිදින ස්පර්ශයේ හොඳට හිත පවත්වනවා. ඒ තුලින් ඔන්න මට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්ද? ඒ කොනේ ඉඳන් මෙහා කොනට එනකම්ම සිහියෙන් එන්න පුළුවන්ද? වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ මට ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැලි ගණනාවක් සිහියෙන් අත්දකින්න පුළුවන්ද? ওই මට්ටමින් තමයි අපිට ප්‍රායෝගිකව පටන් ගන්න ලේසි. එතකොට අපිට පාරක් පේනවා. අද මට පුළුවන් උනේ හුස්ම රැලි 10ක් බලා ගන්න. හෙට මම උත්සාහන්ත වෙනවා හුස්ම රැලි 12ක් බලා ගන්න. අනිත් මං උත්සාහන්ත වෙනවා හුස්ම රැලි 14ක් බලා ගන්න. පොඩ පොඩ වැඩි කරනවා. එතකොට අර කරන්න පුළුවන් වැඩක් අපිට තියෙන්නේ. ඉලක්කය කියන එක හරි ප්‍රායෝගිකයි. එතකොට එහෙම යනකොට දන්නේම නැතුව ටික ටික සතිය වැඩිලා සම්පජඤ්ඤය දිනු වෙලා ප්‍රමාණිකුල ඉස්සරහට යනකොට ඔය මහත්ය කියන තැනට ඉබේට එනවා. එතකොට ඉතින් මගෙන් අහන්න දෙයක් නැහැ, වැඩේ කරලත් ඉවරයි. තංගාල බැලුවා, බලපු ගමන් ඒක ගියා, ඒක නිකම් බොඳ වෙලා ගියා. ඒ කියන්නේ අපේ තුල වැඩිච්ච සතිමත් බවක් තියෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ නිසා කායानुපස්සනාව මූලික කරගෙන යන්න පටන් ගන්න පහසුම එතන තමයි.
සයින්දාශ මට මේ අර සක්මන් භාවනාවට ඉතරම් කාලයක් තාම යොදවන්න බැරි වුණා. පරියන්කය තමයි තාම දිගටම කරගෙන යන්නේ.
අරක එකතු කරගන්න. මොකද ඔතෙන්දී අපිට අවශ්‍ය වෙනවා, ඒ කියන්නේ මානසික සමබරතාවයක් අවශ්‍ය වෙනවා. දැන් අපි ඉඳගෙන ඉන්න භාවනාව විතරක් කරනකොට ඒක සමාධියට බරයි. හිතේ තීන මිද්දේටත් බරයි. ඒක තීන මිද්දේටත් බරයි, හිතේ සමාධියටත් බරයි. නමුත් මේ මෙතෙන්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සතිය, සමාධිය, ප්‍රඥාව කියන අංග තුනට. වීරය අපි දිගට කරගෙන යන වීරය තියෙනවා. ශ්‍රද්ධාව නිසායි අපි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් හිත ඇතුලේ දියුණු කළ යුතු විශේෂයෙන්ම මේ සති, සමාධි, ප්‍රඥා කියන අංග තුන. මේ අංග තුනේ එක්තරා අන්දමක සමබරතාවයක් පවත්වන්න අවශ්‍යයි. අපි ඉඳගෙන විතරක් භාවනා කරද්දී මේ සමබරතාවය ගන්න අමාරුයි. මොකද සමාධිය තමයි ඉස්සරහට එන්නේ. දැන් අපි සක්මන කරනකොට එතෙන්දී සමාධියට වඩා සතියයි ප්‍රඥාවයි තමයි ඉස්සරහට එන්නේ. ඒකට ඒ කොටසයි මේ කොටසයි දෙක එකට යනකොට තමයි මේ තුනම සමබරතාවයකින් පාත් ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම සතියෙන් තමයි මේ ඉතිරි දෙන්නගේ අඩු වැඩි වීම ඒවයි කොයිතරම් දුරට පවත්වන්න ඕනේද කියන කාරණාව ඒ වෙනස නැත්නම් ඒ අඩු වැඩි භාවය පෙන්ලා දෙන්නේ සතියෙන්. ඒ නිසා ඉස්සරහට දිගට යන ගමනකදී සතිය මූලික කරගෙන තමයි යන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඔබ ඇසෙටි
අත්‍රයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි.
මට ඉන්නේ භවනා ගැටලුවක් ගැන දැනගන්න.
ඔව්.
දැන් මේ මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මේ අපිට කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිතර හමු වෙන්නේ සරිත් සරේ නයිගෙන් තමයි උපදෙස් ගන්නෙ. ගොඩක් වෙලාවට සමාධි භාවනාවට උපදෙස් හම්බෙලා තියෙන්නේ. දැන් මට ලැබුණු දැනීම සමාධියම විතරක් නෙවෙයි කියලා මට ඔබ වහන්සේගෙන් උපදෙස් පතන්නේ. මම සාමාන්‍යයෙන් පාත්‍ර දෙකම අතරේ අවදි වෙලා භාවනා කරන්න පටන් ගන්නෙ. පරයන්කෙන් වාඩි වෙලා ආනාපානය කරමින් හිටියා. එතකොට එහෙම ඉන්න අතරතුරේ හිත ටික ටික සැහැල් වුණා. හිතේ වෙන ගැටුමක් අරමුණු වාගෙන ආකාර 16න් සමහරක් විතරක් අර සුදු ගොරෝසු කෙටි දිග ඒ වගේ දේවල් බල බල ඉන්නකොට හිත සැහැල් වුණා, කය සැහැල් වුණා. ඊට පස්සේ මගේ භාවනාව ආනාපානේ මම ඊළඟට මුල මැදහක බලන්න ගත්තා. එහෙම දිගටම බලාගෙන ඉන්නකොට හිත සංසුන් වෙලා තියෙනකොට මට හිතුණා කොහොමද මට මේ මුල මැදහක දැනෙන්නේ කියන. මගේ හිතම මගෙන් ප්‍රශ්න කරා. ඊට පස්සේ බලනකොට මට දැනුණා නහයෙන් ඇතුල් වෙන මුලඟ නහය ඇතුලේ වැදීම හිඳයි මට ඒ සංඥාව දැනෙන්නේ කියන එක. ඊට පස්සේ එතකොටම ඒකේ ධාතු ලක්ෂණ මට හිතට ආවා කලින් තිවිච්ච සුතම ඥානෙින් හින්දා ඒව හිතීලා දිගටම බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට මම ටික 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 දැක්කා හුස්ම එක රැල්ලක් නෙවෙයි අර වැවක උලඟට රැලි ගහනවා වගේ එමිනෙමින් රැලි ගහගෙන හුළඟ ඇතුළට යනවා. ඒ වගේම රැලි ගහගෙන හුළඟ එළියට එනවා. මේක දිගටම මුලදි රේඛීය ගති විචිකිච්ඡුස්ම චක්‍රාකාර ගතියක් මත දැනුණා. ආනාපාන ආශ්වාසය පිටිපස්සේ ප්‍රශ්වාසය, ප්‍රශ්වාසය පිටිපස්සේ ආශ්වාසය, එහෙම තවම තවමට යනවා දැන්. ඒ දිහා බලාගෙන ඉන්නකොට මට හිතුණා මේක මට නවත්තන්න පුළුවන්ද, මේක නවත්තන්න පුළුවන්ද, කවුද මේක? හොඳට මගේ හිත සමාධිමත් වෙලා ගතියක් මට දැනුනේ. මම බැලුවා මේක මට නවත්තන්න පුළුවන්ද කියලා. බලනකොට නෑ, හුස්ම මගේ පාලනයකින් තොරව හුස්ම එහාටත් යනවා මෙහාටත් යනවා චක්‍රාකාර ගතියට. ඊට පස්සේ එහෙම හිතනකොට මට එකපාරට මතක් වුණා ත්‍රිලක්ෂණය කියන්නේ මේක අනිත්‍යයි නේද, මගේ පාලනයෙන් තොරයි නේද කියලා මට හිතුණා. ඉතල ඊළඟට එහෙමනම් ඒක දුක් සහිත වෙන්න ඕනේ කියලා. එතකොට එහෙනම් මගේ නෙවෙයිනේ මේ හුස්ම කියලා. දිගටම ඒක දිහා බලාගෙන ඉන්නකොට මගේ හිත පුදුම විදිහේ සැහැල්ලු බවකට පත් වෙලා මගේ හිත හරි නිකන් ආලෝකයක් ඇතුලේ ගිලෙන්නා වගේ හිත ගිලීගෙන ගිලීගෙන යන්න ගතියක් දැනුණා. එහෙම ටික වෙලාවක් ගිලිලා ඉන්නකොට මට හිතාගන්න බෑ වෙන කිසි හැඟීමක් එන්නේ නැහැ, හුස්මත් මට නැහැ ඉන්නේ. අර ගිලිච්ච හැඟීම විතරයි තියෙන්නේ. හරි ප්‍රීතිජනක ප්‍රමෝදමත් ගතිය. ඇයි මට ඒකට ආශාවක් ඇති වුණා? මං හිතුවා මේකේ මේ සුවයේ තව මට පැයක් විතර ඉන්න ලැබෙවා කියලා හිතලා මම ඊළඟට ඒත් එක්කම හිතුවා අඩු ගානේ පාන්දර 4 වෙනකම් මට ඉන්න ලැබෙවා කියලා. ඊකටම මං ඒ තත්ත්වෙන් හිටියා. ඉඳලා ඊට පස්සේ දිගටම වෙන කිසිම හැඟීමක් ආවෙ නැහැ. ඒකෙම මං ගිලිලා හිටියා. පස්සේ ඊළඟට අවදිය ලබනකොට වෙලා බලනකොට පාන්දර 4යි. ඉතින් මට හිතාගන්න බෑ මේක සමත භාවනාවක්ද, මම සමතෙන් විදර්ශනාවට ගියාද, එහෙම නැත්නම් මොකද්ද මේ වුනේ කියලා. උපදෙස් ගන්න කල්‍යාණ මිත්‍රන් වහන්සේ කෙනෙක් නොහිටපු හින්දා, මොකද කොවිඩ් සීසන් එක හින්දා, මම ඊට පස්සේ මම හිතුවා නොදන්න දේ ටිකට කරන්න ගියොත් මම පැටලෙන්නේ ඉඳී තියෙනවා කියලා. ආනාපානයේ තාවකාලිකව නවත්තලා මම අසුබලයි මෛත්‍රී භාවනාවයි වඩන්න ගත්තා.
හරි. ඒක අර දෙවෙනි පියවර තමයි වැරද්ද. අසුභයයි මෛත්‍රියයි වෙනුවට මේකම දිගට කරන්න. ගැටලුවක් නැහැ. කියන්නේ දැන් මෙතෙන්දී ඇත්තටම කියන්නේ අපි තුල යම් ප්‍රඥාවක් වැඩෙනවා. දැන් ඒ කියන්නේ සම්පජඤ්ඤේ හොඳට දියුණු වෙච්ච නිසා තමයි අර රැලි රැලි යනවා වගේ මේ හුස්ම තනි හුස්මක් නෙමෙයි, දැන් හුස්ම කොටස් වලට කැඩිලා ඒ ඝන සංඥාව බිඳිලා ඉස්සරහට යන්නේ ඒ ඒ කටයුත්ත නිසා. ඉතින් එතෙන්දී ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් ප්‍රඥාවක් වැඩෙද්දී එතෙන්ට සමාධියෙන් උපකාරයක් ලැබෙනවා. හොඳට ඒ අරමුණ දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා, අරමුණත් කැඩලා කැඩලා යනවා, ඒකත් තේරෙනවා, අනිත්‍ය ස්වභාවයත් තේරෙනවා, පාලනයෙන් තොර බව තේරෙනවා. ඒ තුල নিমগ্ন වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතරම විපස්සනාව හරහා සමාධිය වැඩෙනවා. ඉතින් ඒක කියන්නේ දැන් උඟක් වෙලාවට සමතේ පැත්තෙන් යද්දී ඒ নিমগ্ন වීම වෙන්නේ යම්කිසි නිමිත්තක් මූලික කරගෙන. හිතට පෙනෙන දෙයක් මූලික කරගෙන. දැන් මෙතන ඇවිල්ලා එහෙම එකක් නෙමෙයි. දැන් මේ ඇවිල්ලා අපි ප්‍රඥාව මූලික කරගෙන අරමුණක් දිහා හොඳින් විචක්ෂණශීලීව බලාගෙන ඉඳද්දී අරමුණේ යථා ස්වභාවයේ තේරීම හරහා හිත ඒකටම බැස ගැනීමක් වෙලා තියෙනවා. එතකොට මේකයිල විපස්සනා මූලික සමාධියක් මෙතන හැදිලා තියෙනවා. ඒ නිසා ඕක දිගට දියුණු කරන්න වරදක් නැහැ. ඒ කියන්නේ පස්සේ ඉතින් ඕක තව තව සියුම් වෙවි, ඔය தത്വෙට ඉක්මනටපත් වෙන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟ ඔය தત્ත්වය තවදුරට පවත්වන්නත් පුළුවන් ගතියක් ඇති වෙවි. ඉතින් පස්සේ ඔක හදලා ගන්න පුළුවන් අපිට උමනා විදිහට, දැනට ඔය යන විදිහට යන්න දෙන්න. දිගට කරගෙන යන්න.
එහමයි සාරම්
හස්ස පහසුකම් දෙන්න.
ඊළඟ ගැටලුව රාණි මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
සාරම් හස්ස. ඔව්
ලෝන් සත්‍යස වට ධර්මකාණයක් සම්බන්ධව තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් අපි කියනනේ ඇසේ ආස්වාදය අදීනවය නිස්සරණය බලන්නේ කියලා. එතකොට ඇස කියන්නේ නාම රූප වලින් හැදිච්ච, ඒ කියන්නේ එහෙම ආයතනයක් විදිහට අපි ගත්තොත් අපි එතන තියෙන රූප වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර ඒකේ මුණාරි කොටසක ආස්වාදයක් එහෙම දකින්න ඕනේ. එහෙම නැත්නම් හැට දකින්න සේට ඇති වෙන අරමුණක, කියන්නේ රූපයක දකින්න අරමුණක තියෙන ආස්වාදයක් දකින්නකද එහෙම එතකොට ඒ ආස්වාදෙ කොයි විදිහටද අපි ගන්නෙ ඒ ඊට පස්සේ කර්මග මගේ ආත්මය ලෙස ගන්නවද ඊට පස්සේ ආපීනමද අපි දකින්න ඕනේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම විදිහටද කියන එකයි නිස්සාරණය කොහොමද සිදු වෙන්නේ කියන එකයි ප්‍රශ්න සත්‍යාධික ප්‍රශ්නය
හොඳයි. දැන් ඇත්තටම අපි අර අහලා තියෙන ධර්මයක් එක්ක අපි කරන දේ පොඩ්ඩක් අර අහලා තියෙන එක කරන දේට වඩා ඉස්සර වීමක් වෙලා තියෙනවා. සුතමේ ඥානය අපේ අත්දැකීමට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ ඔය කියන කාරණා ප්‍රායෝගිකව අත්දක ගන්න නම් අපි වැඩේට බහින්න ඕනේ. අපි මේ වැඩේ අඩියක් ගිහිල්ලා තව ගව් ගානක් එහා තියෙන එකක් අපි අහලා වැඩක් නැහැ. අවබෝධයක් තියෙන එක හොඳයි, සුතමේ ඥානයක් තියෙන එක හොඳයි. නමුත් අපි භාවනාවක් කරද්දී සුතමේ ඥානය සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා හරිම ආදුනික මනසකින්, සරල මනසකින්, පුංචි දරුවෙක්ගේ වගේ මනසකින් තමයි අපි පටන් ගන්නෙ. එතකොට තමයි අපි කතා කරන හැකියාවන් දියුණු වෙන්නේ. අපේ හිතේ සතිමත් බවක් දියුණු වෙන්නේ, ඒකාග්‍රතාවයක් දියුණු වෙන්නේ. ඒ උමනා කරන ඒ අරමුණක් දිහා සියුම්ව දකින්න පුළුවන් කුසලතාවයක් දියුණු වෙන්නේ. ඒවා දියුණු කරගෙන යන්න ඕනේ. එතකොට ඔන්න ටික ටික තේරෙන්න ගන්නවා ආ මෙන්න මේක තමයි මේ රූපේ ස්වභාවය මේක තමයි රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙතන තමයි මේ පෙළනවයි කියලා මේ ධහමේ සඳහන් වෙන්නේ මෙන්න මේ ස්වභාවය මේක පාලෙන් තොරයි කියලා අනාත්මයි කියලා තියෙන ආ මෙන්න මේ ස්වභාවය මෙන්න මේකට තමයි මේ ආදීනවයි කියලා තියෙන කියලා අන්න තමන්ට ඒ ප්‍රත්‍යක්ෂය හරහා ධහම තේරෙන්න පටන් ගන්නවා ඒ නිසා මේ දැනට ඕක ගැන හිතන්න යන්න එපා එනට වැඩේ කරන්න පටන් ගන්න. වැඩේ කරන්න පටන් ගන්නකොට පොඩ පොඩ මොකද්ද මේ ආදීන වේ කියලා කියන්නේ? මොකද්ද මෙතනින් ලැබෙන ආස්වාදය කියලා කියන්නේ? ඒවා තේරුම් ගනිමින් යනකොට තමයි යම් වෙලාවක නිස්සරණයේ පැත්තකට හිත වැටෙන්නේ. නිස්සරණයේ පැත්ත කියන එක ඊට වඩා ගැඹුරු මට්ටමක්. එතෙන්දී මේ එකක්වත් අල්ලගන්න නැතුව හිත නිදහස් වීමක්. ඇත්තක් තමයි නිස්සරණයේ වශයෙන් පෙන්වන්නේ. එතකොට මේ කාරණා කීපයම කියන්නේ හොඳට කියන්නේ පිරිසුදු වෙලා එන්න නම් අපි ඒ ප්‍රායෝගික මේ දහම් ප්‍රගුණ කරන්න අවශ්‍යයි.
මසනන්ත අපිට සාමාන්‍ය ජීවිතයේදී අපිට එකපාරට හැට දකින්න රූපයක ආස්වාදය අපි දැක්කොත් ඒක ප්‍රියදානකයි එහෙම කියලා ඊට පස්සේ ඒක ටික වෙලාවයි පවතින්නේ කියලා ඒක එතන දකින්න ආදීන අපි දැන්
ඒක ඉතින් ඒකත් අර ඒක මතු පිටින් ලබන අවබෝධයක්. ඉතින් හිතන්න දැන් මෙහෙම අපි දන්නවා ඉතින් ගයක් තියෙනවා. ඉතින් ඒ ඉතින් අවුරුදු 50ක් විතර තිබිලා ඊට පස්සේ ඉතින් ඔන්න වහල කඩන් වැටෙනවා, බිත්ති කඩන් වැටෙනවා, බිත්ති බොල් වෙනවා. ඉතින් අන්තිමට ඉතින් ගේ කඩන් වැටෙනවා. ඉතින් අනිත්‍යයිනේ නේද?
ඔව්.
ඉතින් එතනත් ඉතින් ආදීනවයක් තියෙනවා. ඉතින් ඒක හැබැයි ඉතින් ප්‍රමාණවත් නැහැ. ඒක ඉතින් අපි කවුරුත් දන්න දේ. ඒක මේ බුදුහාඳුරු ඇවිල්ලා කියලා දෙන්න දෙයක් නැහැ එතන. ඒ කවුරුත් දන්නේ අනිත්‍ය ස්වභාවයක් එතන තියෙනවා. ඒ අවබෝධය ප්‍රමාණවත් නැහැ. ඉතින් එහෙම අවබෝධයක් උනත් තියෙන එක වටිනවා. හැබැයි ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ.
එහෙමයි සරණංශ. මම භාවනා කරනවා සරණංශ.
කලතින්ද? ඔව්.
ඒකත් දැන් ඉන්න අවස්ථාව තමයි ආස්වාස ප්‍රසාසයේ කැන්සියුම් වෙලා ඉමදීලට පස්සේ කය දැනෙන කම්පන චංචල දිහා බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ ඇතිවීම නැති කියන්නේ ඇති කම්පෙන්සන්ට ඇති වෙන බව නැති වෙන බව දැනි තමයි ඉන්නේ සන්නස.
හරි.
එතකොට
ඒක දිගට කරන්න. ඒක දිගට කරන්න. ඒක ඒ කියන්නේ ඒ වෙලාවේදී මුකුත් හිතන්න යන්න එපා හැබැයි. දැන් කම්පන චංචල ස්වභාවයන් හොඳට දැනගනිමින් බොහොම නිශ්ශබ්ද සිතින් වාසය කරන්න. දැන් උතර හුඟක් වෙලාවට බණ අහන කෙනෙකුට පොත්පත් හුඟා බලන කෙනෙකුට හුඟා ඉගෙන කියාගත්ත කෙනෙකුට වෙන අබැද්දියක් තමයි අපි මේ අත්දැකීම නැත්තම් මේ ඍජු අත්දැකීම අභිබවා අපේ අර සුතමේ ඥානෙ ඉස්සරහට පනින එක. ඒතර අපි ඒක නුවණින් තේරුම් අරගෙන මෙතෙන්ද මේ සුතමේ ඥානෙට නෙමෙයි මූලිකත්වය දෙන්නේ. අපි ඒක පිමීට පැත්තකින් තිබ්බා හොඳ සංසුම් මනසකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් සමනේ වෙච්ච මනසකින් නිශ්ශබ්ද මනසකින් මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. එතකොට තමයි අන්න ගැඹුරේ ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අපි ඇති කරන එකක් නෙමෙයි. ඒ අපි ලබන අත්දැකීමට ලක් වෙච්ච ඒ අරමුණ විසිනුයි ඒ අරමුණේ යථා ස්වභාවය පෙන්ලා දෙන්නේ. එතකොට අන්න අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් එයාම පෙන්ලා දෙනවා මේක. මේ නැතුව බුදුහාඳුරෝ කියපු හින්දා නෙමෙයි. අපි බලෙන් අනිත්‍ය කළා නෙමෙයි. ඒගොල්ලොම පෙන්ලා දෙනවා ඒගොල්ලන්ගේ යථා ස්වභාවය. ඉතින් ඒගොල්ලෝ මේ යථා ස්වභාවය පෙන්නන තාක් ඒක අපේ හිතේ ගැඹුරේ හොඳට වැඩෙන තාක් අපි ඒක හොඳට බලමින් වාසය කරන්න අවශ්‍යයි.
එමයි සරවංශ මේ ළඟදී අහපු බණක ගැටලුවක් හින්දා තමයි සනසෙහි මැහුවේ.
හොඳයි.
ඒක කියන්නේ ආයි. දැන් සාමාන්‍ය ජීවිතේදී බලන්න ඕන ආකාරය කියලා කිව්ව හින්දා මට ඒක පැහැදිලිව තිබ්බේ නැහැ. එහෙම නිසයි ඒකළු ඉදිරි.
ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔය කියන්නේ දැන් ඔය විදිහට අපි තුමු ඒ අපි වඩනවා කියලා භාවනාවක් විදිහට කරගෙන යනවා කියලා. දැන් එතකොට ඔය අපේ ගැඹුරේ හිත පතුලේ දියුණු වෙන ඔය අනිත්‍යානු දර්ශනය නැත්නම් ඒ අනිත්‍ය ලක්ෂණය දේවල් කෙරෙහි ඇති වෙන අපේ හිතේ ඇති වෙන ඒ අවබෝධය පොඩ පොඩ ඒ ඇතුලේ ඉඳන් එළියට එන්න ගන්නවා. ඉතින් දැන් අපි මේ භාවනාව දියුණු කරගෙන යනකොට දැන් තේරෙනවා මේ ඇතුලේ අපි ලබන අත්දැකීම අපිට තේරෙනවා අජ්ජත්තික වශයෙන් මේක තේරෙන්න ගන්නවා. මේ තියෙන අනිත්‍ය ලක්ෂණය මේක කොයිතරම්නම් ක්ෂණිකව ඇතිලා නැතිලා යනවාද කියන ස්වභාවය මෙතන ඇතුලේ සාරයක් හරයක් ආත්මීය ස්වභාවයක් නැති බව ඒක ඇතුලේ කාවදින්න ගන්නවා. ඊට පස්සේ අපි නිකන් ওই බස් එකේ යනවා රාජකාරී කටයුත්තක් කරනවා මොකක් හරි වැඩක් කර කර ඉඳද්දිත් ඔන්න මේක මතුවෙන්න ගන්නවා. මතුවෙන්න ගන්නවා කියන්නේ ඒ ප්‍රායෝගික අවස්ථාවලදී සම්මුති මට්ටමේදී මේක දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ කැඩලා බිඳලා යන එක නෙමෙයි. අර බාහිර තියෙන මට්ටමේදී පවා අපි මේ ලැබපු ඒ ප්‍රඥාව යෙදෙන්න පටන් ගන්නවා. යොදන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ අභ්‍යන්තරයේ ඉඳන් බාහිරට යන ගමනක් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරක වශයෙන් අපි මේක දියුණුවක් ඇති වෙනවා. ප්‍රත්‍යක්ෂ නුවණක් පොඩ පොඩ වැඩෙන්න ගන්නවා. ඒ ප්‍රත්‍යක්ෂ නුවණ හොඳට අතු ඉති විහිදිලා වැඩෙන්න ගන්නවා. ඒක පැතිරෙන්න ගන්නවා. ඒ නිසා මේ ඒක ඒ අන්දමින් සිද්ධ වෙනකොට හරිම ප්‍රබලයි. අපි නිකන් අර බාහිරින් දැකලා නිකන් පොතක් පතක් කියවලා ඕ ඒකත් අනිත්‍යයි නේද මේකත් අනිත්‍යයි නේද කියලා නිකන් අර මතු පිටින් දකින්නට වඩා ඔය අපි භවනාවක් කරහා හිතේ යම්කිසි ප්‍රත්‍යක්ෂ ඥානක් දිනු කරගෙන ඒ හරහා අන්න අර වගේ අත්දැකීමක් ලැබනකොට ඒක බොහොම ප්‍රබලව වැටහෙනවා.
තෙරුවන් සරණයි.
නැයි තෙරුවන් සරණයි.
ඊළඟ ධර්ම ගැටලුව පාලිත මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සවිනාසේ පොඩ්ඩක් ඉස්සෙල්ලා ස්වාමී වෝකින් මෙඩිටේෂන් වල සිටි මෙඩිටේෂන් එකයි බැලන්ස් එකෙන් බැලන්ස් කරලා කරන්නේ කියලා.
ඔව්.
ඊට පස්සේ සවිනාසේ කිව්වා බෙදුසුවා සත්‍යයි ප්‍රඥාවයි තමයි අර වෝකින් මෙඩිටේෂන්ස් වලදී
ඒකෙන් දැන් අපිට දැන් සමාධිය කියන එක හුඟක් දෙනේ කාර්තකතනේ කරන්නේ මොකක් හරි තෝරගත්ත අරමුණක් ඇතුළේම නැවත නැවත හිත පවත්වමින් ඉන්න එක. ඒක තමයි සාමාන්‍ය සමත මුහුණුවර. නමුත් මේ සක්මනේදී එහෙම එකක් නැහනේ. සක්මනේදී තියෙන්නේ වම් පාදයේ එක තැනකදී ඔන්න මේ සීය පාත්තනවා ඊට පස්සේ ඊළඟ පාදයේ දකුණු පාදයේ සීය පාත්තනවා ආයෙත් ඔන්න ඊළඟ වම් පාදයේ ආයෙත් ඊළඟ දකුණු පාදයේ. එතකොට අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට අර අපි මේ සාමාන්‍ය මිනිස්සුව දන්න සමාධියක් මෙතන නෙමෙයි මෙතන නෑ. මෙතන හැබැයි ඊට වඩා ගැඹුරු සමාධියක් තියෙනවා. මෙතන සමාධියක් නැත්තේ නෑ. මෙතන තියෙන සමාධියට අපි කියනවා සාමාන්‍ය ක්ෂණික සමාධියක් කියලා. අපි තෝරගත්ත අරමුණු පරාසයක් තුල එතන එතන හිත සමාධිමත් වෙනවා. ඒත් අන්නේ විපස්සනා මූලික සමාධියක් මෙතන දිනු වෙනවා. ඒ වගේමයි දැන් මෙතන අපි ඒ අරමුණ විවිධ අරමුණු වල අතීතට අනාගතයට ගිහිල්ලා පැටලෙන්නේ නැතුව වර්තමානයේ මතුවෙන අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය වැඩෙනවා. එතන අන්න සතියක් තියෙනවා. මේක මේ අරමුණ විමසන්න ප්‍රඥාවක් වැඩෙනවා. එහෙම කියන්න පුළුවන්.
ප්‍රඥාව කියලා කියන්නේ මේ
නෑ ඒක ඔව් ඒක තමයි. ඒක ඉතින් ඇත්තටම එක පාටම ප්‍රඥාව කියන්න බෑ. අපේ ප්‍රඥාවේ බීජයක් වශයෙන් තමයි සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ අරමුණක් අපි දැනගන්නවානේ. ඉතින් අන්න ඔන්න පොළවේ පාදයක් ස්පර්ශ වුණා. එතකොට අපි එතනේ ස්පර්ශයේ විතරක් ඉන්නේ නැතුව දැන් අපි පොඩ්ඩක් තව හොයලා බලනවා. මේකේ තව මොනවද තියෙන්නේ? එතන මට ගොරෝසු ගතිය දැනගන්න පුළුවන්ද? රළු ගතිය දැනගන්න පුළුවන්ද? මුරුදු ගතිය දැනගන්න පුළුවන්ද? සිනිඳු ගතිය දැනගන්න පුළුවන්ද? කියලා අන්න හරි හොයලා බලනවා. ඔන්න ඔය හොයලා බලන බැල්මට මේ විමර්ශනශීලී ගතියට, විචක්ෂණශීලී ගතියට තමයි ප්‍රඥාවේ මුහුණුවර තියෙන්නේ. එතන තමයි සම්පජඤ්ඤේ අපි දියුණු කරගෙන යන්නේ. ඒක තමයි පොඩ පොඩ දියුණු වෙලා ගිහිල්ලා පඤ්ඤා ඉන්ද්‍රියක් බවට, පඤ්ඤා බලයක් බවට, ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගයක් බවට, සම්මා දිට්ඨිය සම්මා සංකප්පයක් බවට යන්නේ. ඔන්න ඔය ඒ ප්‍රඥා බීජය තමයි තියෙන්නේ.
මට තියෙන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලයයි නැත්නම් ධර්ම සාකච්ඡා කරන වෙලාවයි අමනායි බොහෝ විට මට මේ අතීතයට දෝලණය වෙන සිත නවත්ත ගන්න පුළුවන්. වාස්තුලාවට මේ දෙක භාවනා කරනවායි ධර්ම සාකච්ඡාව නැති වෙලාවට අපලා අතීත ඉඳන් පුරි පසුතැවි වෙනවා කියන්නේ මේ අර අර කුකුච්චේ වා කියන පුළුවන් සිතුවිලි ඇති වෙනවා.
ඒක තමයි. දැන් ඔක තේරණයක් හොඳයි ඉතින්. ඒ කියන්නේ දැන් අපිට අපේ හිත ගැන වැටහෙන එක හොඳයි. මේක ඉතින් කොයි වෙලාවෙ හරි මේක අතහැරියා නම් යන්නෙම කුණු ගොඩටයි කියලා මතක් වෙන එකත් හොඳයි ඉතින්. එතකොට ඉතින් අපි මේක ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා දැන් අර තාම හිත ඒ තමන්ගේ අනුසක යටතේ නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ට මෙල්ල වෙලා නැහැ, කීකරු වෙලා නැහැ. ඒ කීකරු බව තමයි ඉතින් ඇති කරගන්න තියෙන්නේ. ඒ නිසා ඉතින් ඕක භාවනාවකින් තමයි ගොඩදා ගන්න නම් පුළුවන් වෙන්නේ. දැනට තාම අර සත්‍යයේ සතිමත් බව දිනුනේ නැති නිසා මේ කියන දේ අහන්නේ නැහැ හිත. හිත කියන දේ අහන තත්ත්වෙට පත් කරගන්න නම් හිතේ සතිය සමාධිය ප්‍රඥාව දිනු කරලා ගන්න ඕනේ. ඉතින්වත් ටිකක් භාවනා කරන ප්‍රමාණය වැඩි කරලා බලන්න. එතකොට අර එතකොට මේ හැකියාව පොඩ පොඩ වැඩෙනවා. ඊට පස්සේ අර හිත අතීතයට අනාගතයට යන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. වර්තමානයේ ඉන්න ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක හදලා ගන්න ඕනේ.
ඉස්සෙල්ලම තියෙන අපාවිතව හොලි
ගතා. ඔව් ඔව්. අනිවාර්යෙන්ම. ඔව් ඔව්. දරුවන් සර්. හොඳයි
හොඳයි.
ඊළඟ ධර්ම ගැටලුව චන්ද්‍රිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ ගැටලුව කැටියෙන් ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔකියන්න.
මම වසර 6ක් තිස්සේ භාවනාවට ආනාපාන සති භාවනාවට හුරු වෙලා ඉන්නේ. ඒ භාවනාවේදී මට ස්මරලි 30කට ගියාට පස්සේ නැවතත් ඒ වෙනත් අතයකට මේ හිත යොමු වෙනවා. ඒ සාදා ගන්න. භාවනාව දිගටම කරගන්න හුරු වෙනවා. ඒ ගැන
ඒක තමයි ඉතින් අපිත් දැන් මේ දිගටම කියන්නේ යෝක අපි කරලා තමයි හදන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක පුහුණුව හරහා තමයි වැඩෙන්නේ. මොකක්වත් මෙතන රහසක් නැහැ. ඉතින් අපි යෙදිච්ච පමණට තමයි අපි තුල මේ හැකියාව දිනු වෙන්නේ. දැන් අදත් අපි කතා කළේ ඒකයි. ඒ කියන්නේ මේ කුසලතාවයන් දිනු කරගන්න ටිකක් අමාරුයි. දැන් අපේ හිත අර මහත්යේ කිව්වා වගේ අත ඇරිය ගමන් යන්නෙම ඉතින් පරණ මොකක් හරි කුණු ගොඩකට තමයි යන්නේ. ඉතින් අර තාම හිත ඉන්න කියලා කියවහම හුස්ම රැලි 30ක විතරයි ඉන්නේ. ඉතින් මේක වර්ධනය කරලා 35 කරගන්න නම් ඉතින් තව පුහුණු වෙන්න ඕනේ. 40 කරගන්න නම් ඉතින් තව පුහුණු වෙන්න ඕනේ. පුහුණුවම තමයි විසඳුම. දිගට කරගෙන යන්න. මුලදී ටිකක් ඉතින් අමාරුයි. මුලදී ටිකක් ඔය වගේ ඉතින් හැලහැප්පීම් එනවා, තාම හරි ගියේ නැහෙනි කියලා හිතේ පොඩි විපිලිසරතාවයක් ඇති වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් මේ ඔය වගේ අමාරුකම් තියෙනවා. ඉතින් ඕකම තමයි ඉතින් නේද මේ ආධ්‍යාත්මික ජීවිතයක අපි ලබන පන්නරයක් තියෙන්නේ ඔතනම තමයි. හොඳයි මම නම් හිතන්නේ දැන් අපි 9යි කාලක් තුන අපි තව එක ප්‍රශ්නයකට වගේ ඉඳ දෙමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟට සිටින්නේ සුරංගනී ඔබගේ පැන ඉදිරිපත් කරන්න.
හරි සුරංගනී නෑ වගේ.
ඊළඟ පැනේ අචන්තට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔය ඉන්නවා.
ඉන්නවද?
ඉන්නවා. එතන එහෙනම් ස්වාමීන්
වහන්සේ. එහෙනම් මං හිතුවා මාළුගේ ඉන්නවත් ගිහිල්ලාද කියලා.
නෑ ස්වාමීන්
වහන්සේ. හොඳයි හොඳයි.
මම භාවනාව කරන්නේ පාන්දරට.
ඔව්.
උන්ට පැයක් පරියන්කේ කරනවා, පැයක් සක්මන් කරනවා, පැයක් පරියන්කේ පැයට වැඩිය සාමාන්‍යයෙන් දැන් පරියන්කේ බින්දගෙන ඉනවා මේ දවස්වල. හැබැයි පරියන්කේ ඉන්නකොට මට සමහර වෙලාවට අර පුවත් පිට ගැහුවා වගේ සම්පූර්ණයෙන්ම එක එක සිතුවිලි මේන පැයට හැමාරම හිම්මම ඉන්න දවසුත් තියෙනවා. හැබැයි සමහර දවස්වලට එක පාට මුළු කාලෙම කොහේ හිටියද කියලා නැහැ. ඒ වුණාට නින්දකත් නෙමෙයි කියලා මට හිතෙනවා. මොකද මම හොකට නිදාගෙන ඉඳලා නැගිට්ට ගමන් නිපාන්දරට ඉඳගන්නේ. ඒ හින්දාමයි මම රැට පරියන්කේකට ඉඳගන්නේ. මම ඇත්තටම නිින්ද යනවා. මම ඒක හොඳටම දන්න නිසා. ඒ වුණාට එහෙම කිසිම තැනක මට ඉන්න තැනක් දැනෙන්නේ නැතුව යනවා. මොකද මම කය නොදැනී යනවා කියන එක අත්දැකලා තියෙනවා ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. එතකොට කය නොදැනී ගියාට ඒ නොදැනී යන එක හරි කය දිහා බලන් ඉන්නකොට දන්නවනේ.
ඔව්.
ඒ වුණාට ඒ දැනීමත් නැතුව ඉන්න තැනක් කිසිම තැනක් නිත්‍යයක් නැතුව එළාම් එකට පැයකට හමාරකට පස්සේ හැරෙන වෙලාවල්
තියෙනවා.
සුදු සුද හරි පිළියමක් කළ යුතුද?
මට නම් හිතෙනවා ඔතන කොහොම ඉන්නවට වඩා අර සිහියෙන් සක්මනක ඉන්නකෝ ඊට වඩා වටිනවා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම හිතේ සහනයක් තියෙනවා. හිතේ සමාධියක් තියෙනවා. හැබැයි අර විමසා බලන ගතිය මේ අපි කොහෙද ඉන්නේ කියලා තියෙන අවබෝධය ඒ සතිය දුර්වලයි. ඒ හින්දා සතිය දුර්වල වෙලා සමාධිය ඉස්සරහට ආපු ගතියක් තමයි මේ කරන ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඉස්සර නිකන් මේ සක්මනක් කරන්න. කාමරේම හරි කමක් නැහැ. කොරිඩෝ එකක් හරි කමක් නැහැ තෝරගෙන පොඩ නිකන් සක්මනක් කරනවා. සක්මනේදී ගැඹුරු සමාධියක් නැති වුණාට වැරද්දක් නැහැ. සක්මනේදී හිතන්න දැන් හොඳ අවදිමත් ගතියක් තියෙනවා. සැහැල්ලුවෙන් ඉන්නවා. හිත හැබැයි හිතන්න කොහෙවත් පිටිටලා නැහැ කියලා. සුරංගනී මෑණියෝ දැන් කාලයක් තිස්සේ භවනාවේ නිරත වෙන හින්දා ඔය හැකියාව සමාලාවට හිතේ තියෙනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් පරීක්ෂා කරලා බලන්න. ඔහේ සක්මනක් කරනවා. හැබැයි හිත කොහෙවත් පිහිටලා තියෙනවද කියන එක පොඩ්ඩක් අපිම විමසලා බලන්න ඕනේ.
ඒක සක්මනකින් පස්සේ තමයි
එන්නේ. එතකොට සක්මනේදී මොකද්ද අත්දකින්නේ?
සක්මනේදී පයක් අත්දකින්නවා. එන සිතුවිලි දකින්නවා. ඒ හැමදේම දකිනින් මට පාද ස්පර්ශය දැනෙනවා. මොන සිතුවිලි ආවත් පාද ස්පර්ශය දැනෙනවා. ඒවා දෙකම
දැනි දැනි ඔව් සිතුවිලි හුඟක් එනවාද? ඒ කියන්නේ සක්මනක් කරද්දී සිතුවිලි හුඟක් එනවාද? අතීතයට පයින්නවා, අනාගතයට පයින්නවා, එහෙම හුඟක් තියෙනවද?
සාමාන්‍යයෙන් ටිකක් අතීතයට ටිකක් යනවා මිසක් අනාගතයකට නම් යනවා ගොඩක් අඩුයි. අතීතයට තමයි යන්නේ. ඊපස්සේ දෙකම ආයෙ පය දෙනෙනවා. ආයෙ ටිකක් ඊවර ආය හතරක් පහක් යනකොට ආයෙ සමහර වෙලාවට පිටගිය බව දකින්නවා. ආයි එහෙමම ඉඳගෙන ඒ පිටගිය ඒවා දකින්න ගමම්මත් පය දැනෙනවා. ඒ විදිහට සක්මනේකින් පයම කරනවා කොහොම හරි පාඩි වෙන්නේ
නැත්නම්. ඒ උතන්දී ඇත්තටම ඒ කියන්නේ අපි ඕවේ ටික ටික කියන්නේ ගැඹුරට යද්දී ඔය දැනෙන දැනීම් වල සියුම් බව කරහා ඒවැයි කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයත් දකින්න මට්ටමකට අපි එන්න ඕනේ. දැන් අපි සෑමදාම ඉන්නේ සක්මනේ නිකං ස්පර්ශයක් දැනෙනවා, ආයෙත් ඔන්න හිත පිට යනවා, ආයෙත් සක්මනක් දැනෙනවා, ආයෙත් ස්පර්ශයක් දැනෙනවා, ආයෙත් ඔන්න හිත පිට යනවා. ඉතින් ඕක අපි හැමදාම ওই මට්ටමේම නම් ඉන්නේ. ඒ කියන්නේ අපි අර අතන තහවුරු වෙලා මදිනේ. නේද? අපි දැන් හිත පිට යනවා තමයි. හැබැයි දැන් අපි කාලයක් කරනකොට පිට යන එක අඩු වෙලා දැන් මේ අපි ඉන්න අරමුණේ ඉන්න පුළුවන් ගතිය හැදෙන්නෝ. ඊට පස්සේ අරමුණ අපි විමසලා බලන්න ඕනේ. එතකොට තමයි මේ අරමුණේ තියෙන විවිධ පැති පේන්න ගන්නෙ. එතකොට තමයි මෙතන මේ අපි කලින් දැකපු අරමුණට වඩා වැඩි ස්වභාවයන් රසක් මෙතන තියෙනවා කියලා තේරෙන්න ගන්නෙ. අන්න එතකොට අපිට තේරෙනවා දැන් ඉස්සෙල්ලා හිටියට වඩා මගේ හිතේ සතිය දියුණුවලා තියෙනවා. මේ කරන වැඩේ හරහා සම්පජඤ්ඤය වැඩිලා තියෙනවා කියලා අර පොඩ පොඩ ඉදිරි ගමනක් අපිට එතන තේරෙනවානේ. මේ මට්ටමක් අත්දැකලා නැද්ද?
පාද පදස්පර්ශයේම සෑහෙන වෙලාවක් ඉන්න වෙලාවනුත් තියෙනවා.
ඔව්. දැන් ස්පර්ශය විතරක් මදි. දැන් මේ ස්පර්ශයේ ඉන්නකොට ඒක විමසලා බලන්න ඕනේ මොකද්ද මේ ස්පර්ශයක් කියලා කියන්නේ. කොහොමද මෙතන තව මේ වැඩි සිද්ධ වෙන්නේ? එක පාඩ මුළු කැටිපතුලම ස්පර්ශ වෙනවාද? එහෙම නැත්නම් මේ කෑලි කොටස් වශයෙන් ස්පර්ශ වෙන්නේ.
එහෙම අත්දකලා තියෙනවා. දැන් කකුල ඉස්සෙනකොටම අපට ඇඟිල්ලෙන්
පය ඒක තමයි.
ඉන්නවා
කියන එක වගේ දේවල් දැකලා තියෙනවා. හොඳයි. එතනින් දිගට යන්න ඕනේ. දැන් එහෙම දිගට යනකොට මේ මාපට ඇඟිල්ල කියන වචනයත් හැලෙනවා. ඊට පස්සේ මෙතන තියෙන නිකන් අපි හිතමු දැනීම් රසක්. ඔව් දැනීම් රසක්, සෙලවීම් රසක්, තදවීම් රසක් කියලා ඒ බොහොම ප්‍රාථමික මට්ටමේ අද්දකීම් රාශියක් බවට මේක පොඩ පොඩ පත් වෙන්න ඕනේ. යන්නේ ඒ බඳු ගමනක් තමයි අපි ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳයි. දරුවන් සල්ලයි. හොඳයි. තව එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි කමක් නැහැ. එයාටත් අවස්ථාව දීලා වෙනම අවසන් කරනවා.
ඔසත් මම ඇත්තටම භාවනාවට ටිකක් ආධනිකයි. මම දැන් මාස 6ක විතර තිස්සේ ආනාපාන සතිය පරියන්ක භාවනාව පුරුදු පුහුණු කරලා සංඥාස්ස ඒත් මට එච්චර ඒකාග්‍ර භාවයක් ලැබුණේ නැති හින්දා මම නිස්සන්නවානේ වෙබ් අඩවියට ගිහිල්ලා සංඥාන්තයේ ධර්මදේශනා ඇහුවා. ඒකෙන් මට තේරෙනවා සක්මන් භාවනාව ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් මම දැන් මාස දෙකක් විතර තිස්සේ සක්මන් භාවනාව කරනවා ස්වාමීන් වහන්සේ. ඒක හරිම මට ආසයි කරනවා විනාඩි 45ක් විතර කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මම දක්න ස්වාමීන් වහන්සේක දේශනාව පිළිවෙලින් මාල් වෙනවා දැනෙනවා. ඉස්සරහා ඇඟිලි දක්නේ මේ තෙරපෙනවා. ඊට පස්සේ මස් පිටු තෙරපෙනවා. ඒ වගේ ඒවා කොටස් කොටස් වශයෙන් මට දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්.
සක්මන් භාවනාව කරලා බොහෝ පරියන්ක භාවනාවක් මම දිගටම කරන්න පෙළඹුණා. එතකොට මට ඒකත් ටිකක් හොඳට වෙනවා ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ තමයි සක්මන් භාවනාවේ මේ විදියට ඉස්සරහට කොහොමද කරන්නේ කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න එක.
හරි. දැන් ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා දැන් අර කලින් මෑණියන්ට කිව්වා වගේ ඉස්සෙල්ලා අපි සතිය පිහිටව ගන්නවා. දැන් අපිට දැන් ඔන්න පුළුවන් වෙනවා මේ කොනේ ඉඳන් යහකරට යනකම්ම සිහියෙන් යන්න පුළුවන් වෙනවා. පාදයේ ස්පර්ශයක් ගානේ කරන්න පුළුවන් වෙනවා. වම දකුණ කියාගෙන හැබැයි තාම යන්නේ. පස්සේ දැන් ඔය වම දකුණ කියන්නේ නැතුව ඉන්න. වම දකුණ කියන්නේ නැහැ. මනස නිශ්ශබ්ද කරගෙන දැන් මේ වැඩේ කරනවා. එතකොට තින් පාදයක් ස්පර්ශ වෙනවා එතන අවධානෙන් ඉන්නවා. ඊළඟ පාදයේ ස්පර්ශන අවධානෙන් ඉන්නවා. හිත නිශ්ශබ්දයි මොකක්වත් කියවන්නේ නැහැ. මම දකුණ කියන්නේ නැහැ. ඊට පස්සේ ඒක කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඊට පස්සේ හිතන්න දැන් එහෙමත් මම දකුණ කියන්නේත් නැතුව නැත්නම් ඔසවනවා තබනවා කියන්නේ දතේ මොකක්වත් වචනයක් පාවිච්චි නොකර මේ වැඩේ කරන්න පුළුවන් කියලා දැන් හිතනවා කියලා බලන්න. ඊට පස්සේ පුළුවන් අපිට මේකේ දැන් සිහිය දැන් දියුණුවලා තියෙනවා. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් යන්න පුළුවන්. හැරෙනකොටත් සිහිය තියෙනවා, එනකොටත් සිහිය තියෙනවා. දැන් සෑහෙන වෙලාවක් සිහියෙන් මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් බව තේරෙනවා. ඊට පස්සේ දැන් හොයලා බලනවා මේකේ මේ තදගතිය විතරද තියෙන්නේ කියලා. අන්න නිකන් පොඩි කුතුහලයක් සහිතව හොයලා බලන්න. එතකොට තේරෙනවා නෑ මේ තදගතිය විතරක් නෙමෙයි මෙතන ගොරෝසු ගතියකුත් තියෙනවා. ඇතැම් තැන්වල සිනිඳු ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල මුරුදු ගතියක් දැනෙනවා. ඇතැම් වෙලාවට බර ගතිය දැනෙනවා. ඇතැම් වෙලාවට සැහැල්ලු ගතිය දැනෙනවා. ඇතැම් වෙලාවට උණුසුමක් දැනෙනවා. ඇතැම් වෙලාවට සීතලක් දැනෙනවා. තන තංගල වියලි ගතියක් දැනෙනවා. තන තංගල තෙත් ගතියක් දැනෙනවා. ඔන්න දැන් අර මේ විස්තර දැනගැනීමේ කුසලතාවය අපතුළු වර්ධනය වෙනවා. දැනට ඒ විදිහට කරන්නකෝ. පස්සේ ඔය පැත්තට ඔය මට්ටමට දිනුනාට පස්සේ අපි තව ටිකක් කතා කරමු.
මේ
මයි සාමිංහන්සේ හොඳයි. හොඳයි. එහෙනම් අද අපි පැය දෙකකුත් විනාඩි 25ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එhmenනම් අපි සියලු දෙනාම මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. ඉත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. ඉත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු